नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। मुञ्च पुरे मुञ्च पच्चितो मज्जे मुञ्च भवस्स पारगु सब्बत विमुत मानसो न पुन जाति जरं उपेहिसीति।
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නදුනි, අපි අදත් ධර්ම දේශනාව සමග තමයි එකතු වෙලා ඉන්නේ මේ වැඩසටහනේ මුල් කොටස විදිහට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි වෙලාවක් අරගෙන මොකක් හරි අද දවසට හොඳයි කියලා කල්පනා වෙච්ච දෙයක් පිළිබඳ පොඩි කතා බහක යෙදෙන්න. ඉතින් ඒ සඳහා මට හිතුණා මේ ඉන්න පිරිසගේ හිතේ චිත්‍රයක් ඇඳලා, යම් කිසි සිදුවීමක චිත්‍රයක් ඇඳලා මේ කතාවට එළඹෙන්න කියලා. මොකද්ද මේ චිත්‍රය කියන එක අපි පොඩ්ඩක් අපිට පුළුවන් විදිහට අපි හිතේ ඇඳගෙන බලමු, මොන වගේ අවස්ථාවක්ද, මොන වගේ සිදුවීමක්ද මෙන්න මේ චිත්‍රයට නැගෙන්නේ කියලා. ඉතින් මේ මොකද්ද මේ අවස්ථාව, අපි හිතමු ඕන දැන් කණාමැදිරියෙක් ඉන්න. මේ සතා බොහොම රාත්‍රියක බොහොම අලංකාර එළියක් විහිදවනවනේ. ඒක අපිට බොහොම ප්‍රියජනකයි. එතකොට ඒක බොහොම ඇස් මත් කරවන සුළුයි. ඉතින් එන්නේ වගේ බොහොම අලංකාර එළිය විහිදෙන සතෙක්. අපි හිතමු යම් කිසි ගහක අත්තක කොළයක වහලා ඉන්නවා. ඔන්න එක පැත්තක් මේ චිත්‍රේ. ඊළඟට අනිත් පැත්තෙන් ගෙම්බෙක් කට ඇරගෙන අන්න අර සතාව ගිලගන්න බලාගෙන ඉන්නවා. එක පැත්තකින් අලංකාර සතෙක් අර විදිහට බොහොම වයිවර්ණ ලස්සන රූපයක් මවාගෙන ඉඳද්දී ඒ සතාවම ගිලගන්න තව පැත්තකින් ගෙම්බෙක් කට ඇරගෙන ඉන්නවා. එතකොට දැන් ඔන්න දිව කොයි මොහොතේ හරි ඇවිල්ලා මේ සතාව ඩැහැගන්න ආකාරයක් තමයි මේ චිත්‍රයට නැගිලා තියෙන්නේ. එක පැත්තකින් අර සුන්දරත්වයක් පෙන්නුම් කරද්දී තව පැත්තකින් අන්න අර කට ඇරගත්ත අඳුරක් මේ අවස්ථාවේ ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කී මොහොත ඇත්තටම මෙන්න මේ සෙන් කවියක එන සිදුවීමක මොහොතක් තමයි මම මේ චිත්‍රයට නගින්න ගන්න උත්සාහ කරේ. අනේ කතාව මොකද්ද? මෙන්න මේ සටෝරි කියලා යම්කිසි අදහසක් ඒගොල්ල ඉදිරිපත් කරනවා. ඒ අදහසට ගැලපෙන මොහොතක් තමයි මේ චිත්‍රයට නැගෙන්නේ. එතකොට මේ සුන්දරත්වයක් බොහොම අලංකාරත්වයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් ඒක ගිලගන්න සූදානම් වෙච්ච අඳුරක් අර විදිහට අපි අකමැති පැත්තක් අර විදිහට භය දනවන පැත්තකුත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය මොහොත පිළිබඳ කතා කරනවා. මෙන්න මේ මොහොත මේ ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන් මොහොතක් තමයි මේ අවස්ථාව. මේ ජීවිතයේ නියම ස්වභාවය පෙන්නුම් කරන මොහොතක් තමයි මේ චිත්‍රයට නැගිලා තියෙන අවස්ථාව කියලා ගෙනහැර දක්වනවා. ඉතින් මෙන්න මේ කියන කතාව අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න අපේ ශක්ති ප්‍රමාණෙන් උත්සාහයක් ගමු. ඉතින් මේ කට්ටියට හිතෙන්න පුළුවන් අපි නම් ඔය වගේ අවස්ථාවක නෙමෙයි ඉන්නේ, ඊට වැඩිය බොහොම පහසු අවස්ථාවක තමයි අපි ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ ජීවිතයේ ඔය කී ආකාරය අපි ටිකක් විමසලා විමසලා බලමු, මේ විදිහේ පහසුවක් අපිට ලං කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇත්තටම මෙන්න මේ වගේ විචිත්‍ර ස්වභාවයක් පෙන්නද්දී ඒත් එක්කම ගැළපිච්ච අඳුරක්, කලවර ගතියක්, බයක් මේ ජීවිතය තුළ තියෙනවද කියන විමසීම අපි කරන්න උත්සාහයක් ගමු. ඉතින් දැන් අපි හිතමු අපි කල් ගෙවනකොට අපිට නොයෙකුත් සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට බොහොම භයානක සිදුවීම් වෙන්න පුළුවනි. ඉතින් ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන්න මොහොතකට දෙකකට කලින් අපි විමසලා බැලුවොත් සමහර විට අන්න අපි බොහොම විවේකයෙන් පහසුවෙන් කල්ගත කරා වෙන්න පුළුවන්. නමුත් අර වෙච්ච සිදුවීමත් එක්ක සම්පූර්ණ අපේ මානසිකත්වේ වෙනස් සත්තකට ඇදිලා ගියා. සමහර විට බොහොම වෙහෙස සහගත තත්ත්වයකට ඇදිලා ගියා. මේ වෙහෙස සහගත තත්ත්වේ අන්න විට එක දවස් ගණනක් සති ගණනක් ගත කරන්න සිද්ධ වුණා කියලා ඔය ජීවිතේ නොයෙකුත් අමුතු අමුතු අත්දැකීම් යම් කිසි විදිහක භයානක අත්දැකීම් වලට මුහුණ දෙන්න කෙනෙක් දන්නවා. එතකොට මේ ජීවිතේ ඔන්නඔහොම කොයි පැත්තටවත් පෙරලෙන්න පුළුවන් හැම වෙලේම හැකියාවක් සම්භාවිතාවක් තියෙමින් තමයි ගමන් කරන්නේ. ඒ වගේ ජීවිතයක තමයි අපි මේ අපේ එක එක බොහොම කෙටි දුරක් වගේ පෙනෙන අරමුණු ඉලක්ක ඔස්සේ ගමන් කරන්න උත්සාහ ගන්නේ ඔන්න ඔය වගේ ජීවිතයක් තුළ. එතකොට එක්තරා විදිහක උත්ප්‍රාසයක් මේ ජීවිතේ තුළ සැඟවිලා තියෙනවා. අර විදිහට මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය වගේ උත්ප්‍රාසයක් මේ ජීවිතය තුළ සැඟවිලා තියෙනවා. ඉතින් අර මරණය අර විදිහට අර අනතුර කොයි වෙලාවේ මතුවෙලායිද කියන්න බෑ. ඒ මතුනාට පස්සේ ඒක ගැන කතා කරලා වැඩකුත් නෑ. නමුත් අන්න මේ යම් කිසි හිතක සැනසීමක් හිතක විවේකයක් හොයාගෙන යන කෙනෙක් අන්න හැම විටම මෙන්න මේ ජීවිතේ මෙන්න මේ දෙපැත්තට දෝලණය වෙන්න ඕනම වෙලාවක මේ හැකියාවක් තියෙනවා කියන එක දැනගන්නවා. මොකද්ද මේ දෙපැත්ත? අන්න එක පැත්තක් තමයි අර විදිහට අධික සතුටක් විවේකයක් පහසුවක් දිහාවට අපි ඇදිලා යන්න පුළුවන්. අනිත් පැත්තෙන් අධික වෙහෙසක් පීඩාවක් ආතතියක් දිහාවට අපි ඇදිලා යන්න පුළුවන්. අපිට මොනවා හරි ජීවිතේ පුරාවටම බලාපොරොත්තු වෙච්ච මොකක් හරි දෙයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම කවදාවත් නැති වෙයි කියලා හිතපු නැති දෙයක් පුද්ගලෙක් එකපාරට නැති වෙලා යන්න පුළුවන්. ඔන්න දෙපැත්තට වෙන දෝලනයක් තමයි මේ හැම වෙලේම මේ ගමන. දෙපැත්තට වෙන චලනයක් තමයි හැම වෙලේම මේ ගමන. ඉතින් ඒ ගමනත් එක්ක අපි ගත කරනකොට අපි මේ චලනය අමතක කරොත් මේ දෙපැත්තට වෙන දෝලනය අමතක කරොත් අන්න ඒ තැනැත්තා දුකක් පීඩාවක් වෙහෙසක් ලං කරගන්නවා. ඒ දුක පීඩාව වෙහෙස තමයි ඒ තැනැත්තට ලං වෙලා එන්නේ. මොකද මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳ හැඟීමක් අදහසක් නැහැ. නමුත් මෙන්න මේ ධර්මයක් හොයාගෙන යන කෙනෙක් හැම වෙලේම විමසනවා කල්පනා කරනවා මොකද්ද මේක පිටිපස්සේ තියෙන මේ වැඩේ. ඇයි මේ විදිහට මගේ හිත වෙටක බොහොම සතුටින් ප්‍රීතියෙන් කල් ගෙවද්දී විටක බොහොම දුක්ඛිත තත්ත්වයකට ඇදිලා යන්නේ? සමහර විට මේ බොහොම සුළු කාරණාවක් දෙකක් මත පදනම් වෙලා තමයි ඒ වගේ මහා පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. දවස් ගාණක් නිදිය ගන්න බැරුව තිවිලා ඔන්න එක පාට නින්ද යන ස්වභාවයක්, ඊයේ රෑනම් හොඳට නින්ද ගියා යන්තම් කියන ස්වභාවයක් මතුවෙලා එන්න පුළුවන්. කොහොමද එහෙම දෙපැත්තට දෝලනයක් වෙන්නේ කියන ප්‍රශ්නයක් අපි ඉදිරියේ තියෙනවා. දැන් අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන් ඔන්න ඔය නොයෙකුත් සෙන් කතාවල එහෙම ඔන්න ඔය දෙපැත්තට දෝලනය මේ ගුරුවරයා විසින් ඇති කරනවා. ගුරුවරයා විසින් යම් කිසි විදියක මේ විදිහේ අදහසක් මේ තැනැත්තට ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ බොහොම අවිහිංසාවාදයෙන් නෙමෙයි, බොහොම ප්‍රචණ්ඩ විදියට, බොහොම භයානක විදියට මෙන්න මේ වගේ හිත දෙපැත්තට දෝලණය කරනවා. ඒ දෝලණයත් එක්ක සමහර විට අර ගෝලයා දක්ෂණං, ගෝලයා මෝඩ නැත්තං, ගෝලයාටත් සමහර විට මෙන්න මේකී ධර්මතාවය පොඩ්ඩක් අත්දකින්න අවස්ථාවක් ගැළපිලා එනවා. ඉතින් අපි එක උදාහරණයක් ගමු. ওই තියෙන කතන්දරයක තියෙන උදාහරණයක් මොකක්ද? අන්න යම් කිසි රජ කෙනෙක් ඇවිල්ලා මේ ගුරුවරයෙක් ගාවට ඇවිල්ලා විමසා සිටිනවා. මේ ඔබ මේ විදිහ ආචාර්යවරයෙක්, ඔබ මේ විදියට මේ බණ දහම් කියන කෙනෙක්, මට කියලා දෙන්නකෝ මේ දිව්‍ය ලෝකේ අපාය වගේ දේවල් ගැන පොඩ්ඩක්. දිව්‍ය ලෝක අපාය වගේ දේවල් තියෙනවද කියලා මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියලා ඉල්ලා සිටිනවා. එතකොට මේ ගුරුවරයා අහනවා, කවුද ඔබ? එතකොට කියනවා, මම මේ ප්‍රදේශේ ඉන්න හමුදා සේනාධිපතියා. මම මේ විදියට බොහොම ගරු නම්බු ලැබපු කෙනෙක්. මේ පේනවනේ මගේ ළඟ තියෙන කඩුව. මේක මට මේ රජතුමා විසින් පලන් දෝපු කඩුවක් තමයි මේ තියෙන්නේ කියලා තමුන්ගේ පිළිබඳ යම්කිසි හැඳින්වීමක් සිද්ධ කරනවා. එතකොට මේ ගුරුවරයා කියනවා, අයියෝ මේකව හමුදාවට ගත්තද? මේ වගේ මේ උසත් නෑ මේ කොට එකෙක් හමුදාවට එහෙම එවුනුත් ගන්නවද? මූණේ දැක්කහම නම් නිකන් මේ කිසිම මේ හමුදාවකට යන්න සුදුසු පාටක් පේන්නේ නෑ කියලා. ඔන්න ඉතින් අමුතුම කතන්දර ටිකක් කියාගෙන 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 යනවා. කියාගෙන 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 ගියාම මේ මනුස්සයාට ඇත්තටම ඉතින් තද වෙනවා නේ. ඉතින් ඔක අහන දෙයක් නෑ නේ. මේ ওই විදිහ හමුදා සේනාධිපතියෙක්ට ඔය මොම කතාවක් කිව්වම ඉතින් දැන් තද වෙලා තද වෙලා තද වෙලා අන්න කොමකද ගන්නේ? දැන් කඩුවටත් අත තියෙනවා. කඩුවටත් අත තියෙනවා. ඒ තිබ්බහම මේ ගුරුන්නාන්සේ තව මොකක් හරි එකක් කියනවා. මේ ඉඟා කන්නා වගේ සුදුසු එක එන්නේ මේ හමුදාපති තේලා තින්නේ කළා කිව්වා ගම. ඔන්න මොකද කරන්නේ? අර දිලිසෙන කඩුව එළියට ඇදලා ගන්නවා. ඇදලා ගන්නවත් එක්කම කියන ඔන්න දැන් පේනව නේද? ඔන්න දැන් ඔන්න තියෙනවා අපාය කියලා අන්න අර අවශ්‍ය ඒ සුළු මොහොතේදී ඒ ප්‍රකාශ කරනවා. බෙල්ල ගහලා යන්න තව ලඟ පොඩ්ඩයි. නමුත් ඒ විදිහ අනතුරක් අරගෙන ඒ ප්‍රකාශ කරනවා. කළා විතරයි මොකද වෙන්නේ? අන්න මේ මනුස්සයා දිය වෙලා වගේ බිමට වැටෙනවා. බෙල්ලා අන්න කියනවා, ඔබ වහන්සේට මම මේ විදියට වෙහෙසක් පීඩාවක් ඇති කරන්න හිතුවා. මට ඒක ගැන සමාවෙන්න. මගේ අතින් වැරද්දක් වුණේ කියලා අනිත් පැත්තට ප්‍රකාශ කරනවා. එතකොට මේ හාමුදුරුව ආපහු කියන, අන්න පේනවනේ ඔය තියෙන දිව්‍ය ලෝකේ. අන්න අපේ හිත හැම වෙලේම දිව්‍ය ලෝකෙට යනවා, අනිත් පැත්තට අපායටත් යනවා. දිව්‍ය ලෝක අපාය අතර හුවමාරුවක් තමයි තියෙන්නේ. ඕක ඉතින් ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. ඔය පොඩ්ඩක් ඇතුළත දිහා බැලුවාම හොඳට හොයාගන්න පුළුවන්. ඔන්න වැඩි හරියක් ඉන්නේ මම දිව්‍ය ලෝකවලද අපායවලද කියලා. මන් දන්නේ අමුතු දුක් තියෙන අපායවල් වල ඉන්න කට්ටිය මම දැකලා තියෙනවා. මේ නිකං මේ අපි හිතමු උදේ හම් වෙලා නිකං අනේ කොහොමද කියලා ඇහුවොත් එහෙම, අයියෝ හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක් මොකක් හරි එකක් ඔන්න එළියට දානවා. විහිළුවට මොනව හරි ඇහුවොත් එහෙම ඔන්න කියනවා, බලන්නකෝ මට කලිනුත් එහෙම කෙනෙක් මෙහෙම කිව්වා, මම මේ විදියට කටයුතු කරා, මේ විදියට කුමන්ත්‍රණයක් කරා කියලා. දැන් මේකටත් ඔය වගේ චෝදනාවක් එයිද දන්නේ නැහැ කියලා ඔන්න අර කොහේවත් තියුණ එකක් බොහෝ ගාල එළියට වැටෙනවා. අර විදියට මේ බැලුවාම මේ බොහෝම මේ දුක් විඳ විඳ ඉන්නේ. දුක් විඳ විඳ ඉන්නේ මේ මහා අඳුරු විදිහකට තමයි යාට ඒ ලෝකෙ පේන්නේ. එතකොට ඒ අඳුර අන්න ඉස්මතු වෙලා එනවා. මොනවා හරි පොඩ ඇනලා බැලුවොත්, මොනවා හරි ප්‍රශ්නයක් අදහසක් විමසලා බැලුවොත් තන්නේ කරම තියෙන අර නෙගටිව් තින්කින් පැටර්න් එක තමයි යන්නේ. ඉතින් මට හිතෙන්නේ ඔය වගේ අවස්ථා මට හිතෙන්නේ කියලා මම මේ කියන්නේ. ඔය වගේ අර උප්පත්තියමනේ කැවිලා තියෙන්නේ. එතකොට නිකන් මනුස්ස ජීවිතයක් ලබන්න සුදුසු විදිහේ යම් කිසි පින්කමක් කරලා තියෙනවා. ඒ විදිහේ යම් කිසි මෙහෙවීමක් කරලා තියෙනවා. හැබැයි ඒක කරලා තියෙන්නේ යන්න සකසපු හිතකින් නෙමෙයි. දූෂිත වූ හිතකින් තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ. ඒත් අපි හිතමු මොකක් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කරමුණු කළා වගේ දානයක් දෙනවා. හැබැයි දෙනකොට මේ තැනත්තාගේ හිත පිරිසුදු නැහැ. අයියෝ මේක මටත් කන්න තියුණ තියාගත්තනා. මේ හාමුදුරුවන්ට මෙච්චර ඕනෙත් නෑ, මෙන්න මෙච්චර ගානකුත් ගියා කියලා ඔන්න ඔයාගේ අර සකසපු නැති හිතකින් දන් දෙනවා. දන් දීලා ඔන්න මුල මැද අග තුනම ඉතින් හිතත් අපිරිසුදුයි. ඔන්න ඔය වගේ දීපු දානවල ප්‍රතිඵල කියලා නිකන් මම මේ විහිළුවට හිතනවා සමහර වෙලාවට මේ ඒක වෙන්නේ නැති කියලා. එතකොට හැම වෙලේම අර ලැබුණට මොකද මේ වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තිබුණාට මොකද හැම වෙලේම ඒකේ වටිනාකම අගය කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙහි ඉන්දියට මොකද හිත තියෙන්නේ වෙන කොහේ හරි අපායක. ඒ වගේ ස්වභාව ඕනතරම් දකින්න පුළුවන්. ඔගේ අය අපාය ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. අනිත් එක ඒ වගේ කට්ටියට ඉතින් කොහොමත් ඉතින් ටිකට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකේ බය වෙන දෙයක්කුත් නැහැ. ඒකින්ද අඩම ගානේ දැම්ම බලන්න, දැම් බලන්න මගේ මේ හිත අනවශ්‍ය දේවල් අල්ලගෙන බොරුවට මේ විදියට කොහොමද මේ අපායත් දිව්‍ය ලෝකෙත් අතර හුවමාරුවක් නිතර නිතර වෙන්නේ. සමහර විට මේ හුවමාරුව ක්ෂණිකව වෙන අවස්ථාවක දැක්කොත් අන්න අර කී විදියට අර සටෝරි කතාවේ හැටියට අමුතු මේ ජීවිතය පිළිබඳ යථාර්ථයක් අවබෝධ කරගන්න ඒක හේතු වෙන්න පුළුවන්. අන්න අර ක්ෂණික හුවමාරු. දැන් අපි දන්නවා, සමහරු දන්නවා ඇති, ඔය බයිපෝල කියලා යම්කිසි මානසික රෝගී තත්ත්වයක් තියෙනවා. ඒකේ ස්වභාවය මොකද්ද? මේ තැනැත්තා එක පාට යනවා අර විදිහට අපි කියමු දිව්‍ය ලෝකේ වගේ හිතේ ස්වභාවයකට. ඒ ගියාට පස්සේ මේ තැනැත්තා හිතෙනවා මට පියාඹන්න ඕන නම් පියාඹන්න පුළුවන්. මට මේ විදිහට කෝච් යන කෝච්චියෙන් ගඟට පයින්න පුළුවන්. අන්න ඒ වගේ අමුතුම නිකං අර සූස්තියක් සහිත මානසිකත්වයක් එනවා. ඒකත් සාමාන්‍ය කෙනෙක්ට එනවා වගේ නෙමෙයි ඉන්නේ, ඊට වැඩි බොහොම ප්‍රබල විදිහට නැగిලා එනවා. එතකොට ඒ කාලේ මේ තැනැත්තා නිකන් අර මත්ද්‍රව්‍යයක ගෙවනවා වගේ, සමහර විට අපි කියමු කුඩු මුලක් බී ගත්තා වගේ ස්වභාවිකින් තමයි කල් ගෙවන්නේ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අන්න සතියක් විතර සමහර විට එහෙම තියලා, සතියක් සමහරක් එහෙම තියලා, නැත්තම් සුළු වේලාවක් හරි එහෙම තියලා මේකේම අනිත් පැත්තට මේක කඩාගෙන යනවා. එතකොට ජීවිතේ පා වෙලා රඳන්න බැරි ගන්නට, දරන්න බැරි ගන්නට අර ડિප්‍රෙෂන් කාරයන්ගේ තියෙන පැත්තට කඩාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මාසයක්, සතියක්, දවස් කීපයක් පුදුම දුකකින්, වෙහෙසකින් කල් ගෙවන්න වෙනවා. මේ හිත අමුතුම විදිහේ දුකක්, වෙහෙසක් කල් ගෙ ඇති කරනවා. එතකොට එක පැත්තකින් අර මේනියා කියන මැනික් ડિප්‍රෙෂන් කියලා හඳුන්වන පොසිටිව් පැත්තට, ජොලි පැත්තට, අපි දැකලා තියෙන සමහර වෙලාවට ඔය පිස්සු ආට් වල එහෙම ඉන්න එන ජොලි පොරවල් මාල හත අටක් දාගෙන ෂෝටක් ගාගෙන ඔන්න යාට මෙයාට කැරක් කැරි ඔන්න එන ජොලියෙන් කල් ගෙවන වීලු කර කර ඒ පැත්තට යනවා ටික කාලෙකට. අනිත් පැත්තට අර අඳුරු වෙලා වහගෙන කතා නොකර කල්පනා කර කර ඉන්න නෙගටිව් පැත්තට යනවා. ඉතින් මේ වගේ අත්දැකීමක් ලැබපු කෙනෙක්, මේ වගේ රෝගී තත්ත්වයකට මුහුණ දුන්න කෙනෙක් කියනවා අර පොසිටිව් පැත්තට ගියාම නම් එන ජොලි අමුතුම නිකන් සූස්තියක් තියෙන, ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි නෙගටිව් පැත්තට ගියාම නම් දරන්න බෑ. දිවි නහ ගන්න පමණට ඒක වෙහෙසයි, පීඩාවයි කියලා. එතකොට ඔන්න ඔය කී හිතේ ස්වභාවය ඔච්චර නැතත්, ඔච්චර ප්‍රබල ලෙස නැතත් අපි තුලත් හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා. මේ කවුරු කවුරුත් ඉතින් බයිපෝල කාර්යය තමයි. ඒ බයිපෝල ස්වභාවය දැක ගන්න පුළුවන් වේද අපිට? ඔන්න ගියා පොසිටිව් පැත්තට, ඔන්න ඉන්නවා වරුවක් හමාරක් දවසක් හෙන ජොලියෙන්, ඊට පස්සේ තව මොකෙක් කරි මේ අහක යන්නේ කියපු එකකට ඔන්න සම්පූර්ණ නෙගටිව් ගිහිල්ලා දවස් ගාණක් දුකෙන්, වෙහෙසෙන්, පීඩාවෙන් කල් ගෙවනවා. මෙන්න මේ හුවමාරු එක ළඟ ළඟ සිද්ධ වෙනවා. ඔය හැමෝගෙම හිතේ තියෙන ස්වභාවයක්. ඔන්න දවසක් මෙහෙ කෙනෙක් ඇවිල්ලා කොල්ලෙක්, මේ කොල්ලටත් ඔය කී ලෙඩේ. එතකොට අපි දන්නේ නැහැනේ ඔන්න කොහොමාරි දවස් 3 4ක් යනකොට ඉතින් ඇවිස්සිලා ආවා. පිස්සු තියෙනේ ඔක්කොම පිස්සු අද්දවලා එන්නේ මේ එනවා මේ වගේ තැනකට. අහම තියෙන පිස්සු ටික ඔක්කොම හොඳට අද්දවලා එනවා. ඉතින් දැන් දානශාලාව ගාව තමයි එදා කට්ටිය ඉන්නේ. ඉතින් දැන් මේක හොයාගන්න නැහැ කියලා දැන් මේ ගෙදර යවන්න ඕනි කියලා ඉතින් ඔන්න හොයනවා. දානශාලාව හොදන දවසක්. ඉතින් දානශාලාව හොදන ගමන් ඉතින් දානශාලාව ගාව ඉඳලා මුළු ආරණ්‍ය වටේම රවුම් ගැව්වා. අරහෙට ගියා, මෙහෙට ගියා, කිලෝමීටර් ගාණක් මේ කොහෙද කියලා හොයලා බලන්න. දොළ පැත්තට ගිහිල්ලා බැලුවා, අර පැත්තට ගිහිල්ලා බැලුවා, මේ පැත්තට ගිහිල්ලා බැලුවා. මේක හොයාගන්න නැහැ. අන්තිමට හොයලා හොයලා ඇවිල්ලා දානශාලාව ගාව කට්ටියට කිව්වා බලන්න හොයන්න නැහැ, මිනිස්සුන් මිසින් කියලා. බලනකොට මූ අර දානශාලාව පිටිපස්සෙම ඉන්නවා. ඒකට අර හොයාගෙන යන්න පටන් ගත්ත තැවන තමයි මිනිහා ඉඳලා තියෙන්නේ. ඉතින් අපිටත් ඔය වගේ විහිළු කරන්න ඉතින් පිස්සු මැදෙන්න ඕනි කාට හරි. ඊට පස්සේ දැන් මේ අර ඇවිස්සිච්ච ගමන අර ගෙඩියක් ගහනවා කියලා ඔය තියෙන ඔය ලී වලින් හදපු නිකන් සද්ද දාන ඕන දෙයක්. එතකොට මේ කැලේ තියුණ එකක් අල්ලගෙන මේක මේකට ගහනවා පුදුම සද්දෙන්. දැන් අර සූස්තියට මේ අර නිකන් මුතු නිකන් මානසිකත්වෙට මේකට ගහගෙන 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 යනවා. මුළු ආරන්නේටම ඇහෙන සද්දෙට මේක දැන් ගහගෙන ගහගෙන යනවා. ඉතින් මටත් ඉතින් ටිකක් පිස්සුනේ, මම ගිහිල්ලා ගුවා එකපාරට මොකද්ද කරන්න කියලා. ඒ වචනේ ඇහුණා විතරයි අන්න මොකද උනේ, අන්න අනිත් පැත්ත හැරුණා. දැන් ඔන්න එනවා හල්ක් වගේ අන්න ඩොං ඩොං ගග ඔන්න දැන් පියවර තිය තිය එනවා. දැන් මේ මාත් එක්ක තරහෙන් පීඩාවෙන් වෙහෙසෙන් තමයි එන්නේ. ඉතින් ඔන්න කොහොම හරි තප්පර 15ක් විතර අර චූටි දුර අඩියෙන් අඩිය අඩියෙන් අඩිය මෙහෙම මූණ රතු වෙලා විලිප්පිලා ඊට පස්සේ අත්තපය දෙඩි කරගෙන ආවා. ඇවිල්ලා කොහොම හරි ඇඟේ වදින ගාන්ටම ඇවිල්ලා මං හිතුවා දානං හදනං හරි මොකක් හරි ඉතින් කාට හරි ගාපු කරපු ඒවා ඉතින් ඔය ඇතිනේ මොන හරි ගුටි කන්න නැකතක් ගැලපිලා ඇවිල්ලා ඇති කියලා. නමුත් අර ඇඟේ වදින ගාන්ටම ඇවිල්ලා අනිත් පැත්තට හැරිලා ගියා යන්න. එදා කොහොම හරි ගුටි කන්න ග්‍රහයෙක් ගැලපිලා ඇවිල්ලා තියුන්නේ. ඒ වෙලාවට බොහොම ලේසි කර්මය කියන එක ක්‍රියාත්මක වෙන්න. මොකද අර තැනත්තා වැඩ කරන්නේ අමුතුම විදිහට, අමුතුම ඔඩර් තමයි යට එන්නේ. ඒ අර කර්මය තුළින් බොහොම පහසුයි ඒ වෙලාවට කාට හරි ගුටි කන කර්මයක් වගේ තියෙනවා නම් ගෙවන්න. නමුත් එහෙම කර්මයක් එදා තිබුණේ නැහැ. ඉතින් ඒ විශ්වාසයටද කොහෙද මන් දන්නේ, සමහර විට මට ගුටි කන කර්මයක් නැහැ කියන අදහසින් මං හිටපු ගමන් ඉතින් ඔය එක්කෙනාට ඇනලා බලනවා. ඇනලා බැලුවාම ඒගොල්ලෝ මේ අහක යන එකක් හරි දාගෙන ඉතින් සමහර විට ඇවිස්සිලා ඇවිල්ලා ආනෝ ඔය මටද ඔය කියන්නේ කියලා. එයාට කිව්වේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි ඔළුවේ දාගෙන ඉතින් ඇවිස්සිලා එනවා. ඉතින් එහෙම ඇවිස්සුනහම අන්න ද්වේෂ පොඩ්ඩක් නැගලා අහම මේ තැනත්තාගෙන් පිට වෙන වචන ටිකෙන් අඳුර ගන්න පුළුවන් අන්න අපි ගැන යම් කිසි කුණු කන්දල් මොනවා හරි හිත ඇතුලේ තියුණා නම් ඒ ටික ඔක්කොම අපිට ඒ වෙලාවේ මුදා හරිනවා. ඒ වෙලාවේ අන්න එළියට වැටෙනවා. ඉතින් එන්නේ හුවමාරුව තුළින් අමුතුම විචිත්‍රත්වයක් අමුතුම දෙයක් අපිට අත්දකින්න පුළුවන් අවස්ථාවක් එනවා. මේ විදිහට මේ යම් යම් දේවල් එක පාරට නිකන් පොසිටිව් පැත්තට එක පාරට නෙගටිව් පැත්තට ඔන්න ගමන් කරන ආකාරය තමයි මෙන්න මේ හිතේ ස්වභාවය. එතකොට මේ කතා කර කර ඉන්නවා, මේ හොඳට ඉන්නවා, මේ පණ දෙන්න වගේ ඉන්නවා. ඔන්න මොකක් හරි එක වචනය වැරදුන ගමන් සම්පූර්ණ පේන්න බැරි මිනිස්සෙක් බවට පත් වෙනවා. කොහොමද එහෙම ෂණිකව ඒ වගේ වෙනසක් වෙන්නේ කියන ප්‍රශ්නේ අපි පොඩ්ඩක් විමසලා බැලුවොත් කොයි විදිහටද ඒ ආකාරයෙන් මේ සුළු මොහොතකින් මේ පුද්ගලයා මේ ආකාරයෙන් වෙනස් වෙන්නේ කියන අන්න ඒ විමසීම නැවත නැවත අපිට කරලා බලන්න පුළුවන්. මේ විදිහට ඔන්න ප්‍රිය මිත්‍රයෙක් යාළුවෙක් විදිහට ඉන්දියා පණ දෙන කාලට ඉන්දියා ඔන්න මට මොනව හරි කිව්වයි කියලා හිතාගත්ත ගමන් ඔන්න ඉතින් පේන්නේ නැතුව යනවා. පෙන්වන්න බැරි ගන්නට අඳුරු ගතියක් ඇති වෙනවා. ඒ අඳුරු ගතියෙන් අපි සමහර විට ක්‍රියාවත් වෙනවා. අන්නර මේ පණ දෙන ගන්නට ඉඳපු කෙනාම තමයි අනිත් පැත්තට ෂණිකව මාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අන්න මේ අමුතු හිතේ ස්වභාවයක් අපිට අත්දකින්න පුළුවන් අවස්ථාවක්. හැබැයි අරකට බැසගෙන නෙමෙයි, ඒ වෙනුවට අන්න පොඩ්ඩක් ඒකෙන් දුරස් වීමක් සහිතව නිරීක්ෂණයක් කරොත් තමයි ඒ දුරස් වීම සහිතව නිරීක්ෂණය කරොත් තේරෙන ඔන්න පොසිටිව් පැත්තට ගියා, ඔන්න නෙගටිව් පැත්තට ගියා. මේ බාහිරේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ, මා තුළමයි. අන්න ඒ විමසීම කරන්න අවස්ථාවක් වේදිකාවක් තමයි අපි මේ හදාගන්න උත්සාහ කරන්නේ. ඔන්න අපි හිතමු එක පාට ඔන්න අපේ ගෙදර ඉදිරියට තෑග්ගක් එනවා. මොකද්ද මේ තෑග කියලා විමසලා බලනකොට ඔන්න කවුරු හරි හොඳ වටිනා ඉහළ ගණයේ කේක් එකක් එවලා. ඉතින් ඒ විදිහේ කේක් එකක් අහම ඉතින් ওই කේක් එක ආවේ කොහෙන්ද? ඇයි මේක මේ විදියට එව්වේ? අපරාධ වේදම් කරේ කිව්වොත් අන්න මොකද වෙන්නේ? අර කේක් එකේ රසය නැති වෙලා යනවනේ. ඒ වෙනුවට කේක් එක කෑවත් ඔන්න දැන් අර ඒ විදිහේ ප්‍රියමනාප ගතියකින් කේක් එක කන්න බෑ. ඒත් ඒ වගේ කේක් එකක් මතුවෙච්ච වෙලාවට අන්න අර ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති කරගන්නේ නැතුව අන්න පොඩ්ඩක් බලන්න පුළුවන්. හරි මේ දෙයක් ලැබිලා තියෙනවා. ඇයි මට ඒක බාරගන්න බැරි? ඇයි මට ඒක මේ විදියට මේ ලැබිච්ච අවස්ථාවක්නේ. ඒක පිළිගෙන කටයුතු කරන්න ඇයි තියෙන ප්‍රශ්නේ? ඉතින් අර ලැබුණු කේක් එක කාගන්න බැරි නම් ඒක අපේ හිතේ තියෙන එක්තරා විදිහක අන්න අර දෙපැත්තට දෝලණය වීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. තේ වේලාවට බලන්න පුළුවන්. ආ මේ ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන එක අපි ප්‍රයෝජනෙට ගන්නවා. ලැබිච්ච දේ ප්‍රයෝජනෙට ගත්තා කියලා ගැටලුවක් නැහැ. ඒක ගැන වැඩිපුර හිතන්න කල්පනා කරන්න යන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේ දැන් සංගයාට එහෙම මුකුත් කන්න බැරුව යනවනේ. කවුද දන්නේ මේක ගෙනහලා දුන්නේ? ගෙදර කට්ටියට කන්න තියනවද දන්නේ? ළමයින්ට කන්න දීපු එක දින් දන්නේ නැහැ. මේ වේදන් කළා ඒවලා තියෙන්නේ කිව්වොත් ප්‍රශ්නයක් මතුවෙනවනේ. හැමදාම පිණ්ඩපාත එහෙම ගියාම හොඳට තේරෙනවා අර ලැබිච්ච දේ තමයි ඉතින් බාරගන්න වෙන්නේ. ඔය ගමේ පිණ්ඩපාත එහෙම ගියාම හොඳට තේරෙනවා සමහර දවස්වල ඒ යනවා 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 පාත්තරේ පිරෙන්නෙම නැහැ. එතකොට තේරෙනවා මොකක් හරි අද අමුතු විදිහේ දවසක්. තව දවසක් එනවා මෙතනින් ගේට්ටුවෙන් එළියට බහිනකොටම කවුරු හරි එළවගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්ස අපි මේ ගෙදරද විශේෂ දානයක් ලෑස්ති කරා කියලා ඔන්න බෙදලා යන. ඉතින් අඩි 10ක් 15ක්වත් එළියට යාගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහේ අමුතුම දෙයක් තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාවේදී අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද? ලැබිච්ච අවස්ථාවේදී ඒක භාවිත කරන්න පුළුවන්ද? ඒකට ඉතින් මේ මහාන කම වගේ ප්‍රතිපදාවක් නම් හරියටම ගැලපිලා එනවා. ලද දේ ආපු මනුස්සය එක තමයි ඉතින් ගනුදෙනු කරන්න වෙන්නේ. අපි හිතනවා මීට වැඩිය හොඳට මේවා සංවිධානය කරන්න, මේ වගේ මීට වැඩිය හොඳට කටයුතු කරන්න පුළුවන් කට්ටිය ඉන්දියානම් හොඳයි කියලා. නමුත් එහෙම කට්ටිය නැහැනේ. දැන් වැඩක් කරන්න ගියාමත් ඉතින් මේ මොකක් හරි දීලා ආයුධයක් දුන්නට ඒ මනුස්සයට ඒ කියනද තේරෙන්නේ නැහැ. දවසක් කොල්ලෙට ඇණයක් ගන්න කියලා දීලා මේක මේ ලීය අහසේ තියාගෙන ඇණයක් ගහනවා. ඒතර දැන් ඇණේට බලය එන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් ප්‍රශ්නයන්නේ. ඇනේ කොහොමද ලීය ඇතුළට යන බලයක් කොහෙන්ද ගන්න කියලා ඇහුවොත් ප්‍රශ්නයන්නේ. ඉතින් අර අහසේ ඇණ ගහනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඉතින් හරි අමාරු. ඉතින් පොඩ්ඩයි ඉතින් විසීමේ හුස්මක් අරගෙන කියන්න ඕනේ. දැන් ෆිසික්ස් කරලා දිනවා. දැන් ඔය තරුණ වයසේ ඉන්නේ ෆිසික්ස් පාඩමකට එමින් ඉඳියේ නැද්ද? කොහොමද ඕකේ ඔය ලීයට බලයක් එන්නේ කොහොමද ඇනේ දරා ගන්න? අහසේ ওই විදියට ඇන ගහන්න පුළුවන්ද කියලා ඉතින් පොඩ්ඩක් අහලා විමසලා බලන්න ඕනි. ඒ එන කෙනා එක්කනේ අපේ ගමන තියෙන හැම වෙලේම. ඒ වෙනුවට අපි වෙන කෙනෙක් බලාපොරොත්තුෙන් ඉඳියොත් අන්න අර දෙයියන් ආන්සෙ ඉඳකන් බලාගෙන ඉඳපු කරත්තකාරයාට වෙච්ච දේ තමයි වෙන්නේ. මේ මනුස්සයාට මොකද්ද උනේ? අන්න යම් කිසි අත් කරත්තයක් වගේ එකක් තල්ලු කරගෙන යනකොට මේක මඩේ ඇරුණා. මඩේ ඇරිලා මේ මනුස්සයා ඔන්න දැන් මඩට වෙලා ඉන්නවා. දෙයියෝ ඇවිල්ලා මාව බේරගනි, දෙයියෝ බේරගනි, දෙයියන් ආන්සෙ මං ගැන බලනවා කී කී ඉන්නවා. එතකොට ළඟපාත මිනිස්සෙක් ඇවිල්ලා අහනවා සම්සිට ගොඩ එන්න ඕනේද? නෑ 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 මම මේ දෙයියෝ එනකන් ඉන්නේ කියලා එකෙක්ව යවනවා. ඊට පස්සේ දෙවෙනි එකෙක් එනවා. ඌවත් ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි එකෙක් එනවා. ඒකවත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මූ කොමාරි මෙතනම ඉඳලා මැරිලා ගිහිල්ලා දෙයියෝ හම්බුනාම අහනවලු ගිහිල්ලා ඇයි දෙයියනේ මේ මාව බේරගත්තේ නැත්තේ? මම ඔබ වහන්සේ ගැන අපේක්ෂාවෙන් ඉඳියේ කියලා. එතකොට දෙයියෝ ගැන අයියකෝ මිනිස්සු තුන් දෙනෙම් මෙව්වානේ උඹ බේරගන්න කියලා. උඹ එකෙක් ගෙවත් අත ගත්තේ නෑනේ. උඹ එකෙක් ගෙවත් බාරගත්තේ නෑනේ කියලා ඔන්න දෙයියන් ආන්සෙ කියනවා. එතකොට ආපු මනුස්සයා එක්ක තමයි ගමන. ඉදිරිපත් වෙච්ච එක්කෙනා එක්ක තමයි ගමන. ඉතින් ඒක සමහරවිට අහසේ යන ගහන ජාතියකෙක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ටික ටික දවසක් දෙකක් තුනක් හතරක් සතියක් විතර ඉන්නකොට අන ටික ටික යම් කිසි ආකාරයකින් හරි ගිහිල්ලා එනවා වෙන්න පුළුවනි. ඒ විදිහේ දෙයකට ඒ විදිහේ ගමනකට යන්න ඕනි. මට ගොඩක් වෙලාවට අමතක වෙන දේ තමයි මේ වැඩ කරන්න ගිහාම ඒ කටයුතු කරන්න ගිහාම මට ටිකක් වෙලා යනකොට අමතක වෙනවා මේ වොලන්ටියර් කෙනෙක් එක්කනේ වැඩ කරන්නේ. මේ අපි ගෙවලා ගත්ත කෙනෙක් නෙමෙයිනේ. අන්න ඒ අමතක වීම සිද්ධ වෙනවා. ඒ අමතක වීම වුණ ගමන් මොකද වෙන්නේ? ඉතින් අර මනුස්සයාගෙන් අර ගෙවලා ගන්න ගානට ඒ විදිහේ කැපවීමකින් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මුත් ඒ බලාපොරොත්තුව වැරදි බලාපොරොත්තුවක්. මොකද හේතුව? මේ ගොඩ දෙනෙක් එන්නේ වොලන්ටියර් කෙනෙක් විදියට. මේ වගේ වැඩක් කරන්නේ ඒ මනාපෙකින් ඇවිල්ලා තමයි කරන්නේ. එතකොට අපිට යම් පමණකට කියන්න පුළුවන් මේ මේ විදිහට වෙන්න ඕනි කියලා. නමුත් ඊට එහාට මේක මේ වෙලාවට හරියට මෙහෙම වෙන්න ඕනි කිව්වොත් අනේ ඒ කෙනා අකමැති වෙන්න පුළුවන්. ඉතින් ටිකක් දුර යනකොට අමතක වෙනවා. ඉතින් වැඩේ පැවරුවාට පස්සේ වැඩේ බාරගත්තට පස්සේ ඉතින් කරන්න ඕනි. එහෙම නැතුව බාර නොගෙන ඉන්න එක වෙනම කතාවක් නේ. බාරගත්තට පස්සේ අන්න ආයි ගානට නූලට ඉතින් ක්‍රමයට වැඩේ වෙන්න ඕනි. එහෙම නැති වුණොත් ඉතින් පොඩ්ඩයි ඉතින් පිටපොට මාරු වෙන එක ස්වභාවිකයි. අර බුදුරජාණන් වහන්සේ කියනවා මේ යුද්ධෙට බැහැපු ඇතා ඔන්න දැන් යුද්ධය ඇවිලීගෙන එනකොට මෙන්න මේ ආකාරයෙන් යුද්ධ කරන කොහොමද? අතපය කකුල් වලින් ඔලුවෙන් දල වලින් මේ සත්‍ය අර වටපිටාව ඉන්න සතුරන්ට පහර දෙනවා. නමුත් මේ අලියා පාලනය කරන මිනිස්සයා දකිනවා, මේ ඇද්ගව්වා දකිනවා, හැබැයි මූ හොඬේ හංගගෙන ඉන්නේ. මොකද්ද ඒකට හේතුව? ඔන්න ඔය අලියාට තියෙන ඉතින් වටිනාම කියන දේනේ හොඬේ. ඉතින් මේක මොකද කරන්නේ? ඔය කොහේ ගියත් එහෙට මෙහෙට ඇතුළට දාලා බලන්නේ, අර වී මල්ලට උනත් වී බොන්නත් දාලා බලන්නේ ඔය හොඬේ තමයි. එතකොට අන්න මේක පරිස්සම් කරගෙන මේක කට ඇතුලේ ඔබාගෙන තමයි මේ සතාගේ යුද්ධේ. දැන් අලියෙක් ඒව දුවන්නේ එහෙම ලෑස්ති වුණාම කැලේ හරහා දුවනවා නම් ඌ ඉස්සෙල්ලා හොඬේ අහඟ ගන්නවලු. හොඬේ පොඩ්ඩක් කටේ ඔබා ගන්නවලු. ඔබාගෙන ඉවර වෙලා ඔන්න දිවීම පටන් ගන්නවා. ඒ වගේ ආරක්ෂා කරන ඉන්ද්‍රියක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ අලියා ඇතා මේ විදිහට හොඬේ හංගගෙන සටනක් කරනවා. නමුත් මේ සටන ඇවිලිලා අපි හිතමු අර උන්නමලා පේන්නේ නැති ගානට එනවනේ ටිකකින්. අයි ජීවිතේ මරණය නොපෙනෙන ගානට එනවනේ ටිකකින්. අන්න ඒ වගේ වෙලාවට මේ සතා අර හොඬේ හංගගෙන ඉඳපු එකත් අමතක වෙලා හොඬෙනුත් සටන් කරන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී කියනවා මෙන්න මේ ඇත්ගොව්වා දන්නවා දැන් නම් අලියා වැඩේට බැහැලා තියෙන්නේ, දැන් නම් ඇතා වැඩේට බැහැලා තියෙන්නේ. ආපහු මූ ජීවිතේ දුන්නොත් මිසක් මේ යුද්ධේ නවත්තලා ආපහු හැරෙන්නේ නැහැ. අන්න ඒ දැනුවත් භාවය ඇත්ගොව්වට එනවා කියලා සඳහන් කරනවා. ඒ වගේ අපි වැඩකට ගියාම ඉතින් යම් කිසි විදියක ඒ සිදුවීම වෙනකන් ඒ විදිහ දෙයක් බාර නොගන්නකන් අපිට විවේකීව කල්ගත කරන්න පුළුවන්. නමුත් ඉතින් බාරගෙන ඒ විදිහ වැඩක් කරනවා නම් මේ නරක දේවල්, ඒ විදිහ වැරදි දේවල්, අකුසල් දේවල් නෙමෙයිනේ කරන්නේ. කාට හරි යම් කිසි පහසුවක් සෙතක් සලසන්න, විවේකයක් පහසුවක් සලසන්න මේ විදිහේ ධර්ම මාර්ගයක් පෙන්නුම් කරලා දෙන කරන වැඩවලදී ඉතින් යම් කිසි විදිහක අන්න බාරගත්තට පස්සේ ඉතින් කැපකිරීමකින් කරන්න වෙනවා. ඒ කැපකිරීම සිද්ධ කරන්න හැකියාවක් ගොඩනගා ගන්න වෙනවා. ඒක අර විදියට හොඬෙනුත් කරන සටනක් තමයි මේක. අය අනමන රිසර්වේෂන් මුකුත් නැහැ. සම්පූර්ණ එලි බැහැලා සම්පූර්ණ මේ විදියට අන්න මුළු හදින්ම කරන සටනක් තමයි මේක. ජීවිතේ දුන්නත් ආපහු හැරෙන්නේ නැහැ කියන අදහසකින් ඉදිරියට යන ගමනක් තමයි මේක. ඒ වගේ ගමනකින් යන කෙනෙක්ට ඒක හරිම පහසුයි. ඒ ධර්ම මාර්ගය හරිම පහසුයි. මොකද මෙයාගේ රිසර්වේෂන් එකක් නැහැ. මෙයා කෙලින්ම අන්න තමුන්ගේ යම් යම් අදාළ විදියට ඒ අවස්ථාවේදී වැඩ කටයුතු කරනවා. අයි හංගෝගන නෑ හොන්ඩේ හංගෝගන නෑ ඒ වෙනුවට හොන්ඩෙත් තෙලියට අරගෙන ජීවිතේ ගියත් ආයි වැඩිය ආපසට හැරෙන්නේ කියන සටනක මේ තැනැත්ත එදෙනවා. තොර මම සාමාන්‍ය මගේ දිය හැරල බැලුහාම මට දැනිච දෙයක් තම එදවස්සල මේ ප්‍රැකියාව කරන කාලෙත්. මේ අනුන්ගේ එකක්නේ කරන්නේ තොට ගොඩ දෙනෙක් සාමාන්‍යවට කැමතිත් නෑන වැඩිය වෙහෙසෙන්න්න උදේ ගිල්ල නාම වාඩි වෙනවා දවස ගෙවල කොහමාරියනවා. තොට කියනවා සමීක්ෂණයකට අනු 70%ක් මේ වැඩට යන මිනිස්සු ගිහිල්ලා එතන මනාපෙන් නෙමේ කල් ගෙවන්. දවේශෙන් කල් ගෙවලා පෑටත් දහයා කර විදිට දේශයෙන් ගෙව්වට පස්සේ කොහොම මානසිකත්වයක් හවස්සෙනකට එනවාද. අන්නේ වගේ 70%ක් දෙනෙක්ේ වගේ ස්ථානවල කටයුතු කරන්නේ ආකාරයෙන් කියලා. එතට මේ රැකියාව කරන කාලෙත් මට තේරිච්ච දේ තමයි ඒක භාරගත්තට පස්සේ අයි බොක්කෙම්ම කරනවා. උපරිමයට කරනවා. අඩුපාඩුවක් නොවෙන ගාන්ට සිද්ධ කරනවා. ඉතින් ඒක කෙනෙක්ට බොහොම අකමැති ආකාරයක්. ඒක කෙනෙක්ට බොහොම දිරවන්න නැති ආකාරයක් තියෙනවා. සමහර වෙලාවට කියනවා මේ අයිතිකාරයාගේ මල්ලි කෙනෙක් වගේ නේ ඔයා. ඇයි මේ මෙච්චර මේ දඟලන්නේ? ওই විදියට ඔක්කොම යවන්න ඕනේ අපි එකක් දෙකක් පස්සර දාමු. එකක් දෙකක් පහු කරලා යවමු. කියලා අන්න කියනවා. නමුත් එහෙම කිව්වට මොකද? කවදා ආවත් ඒ විදිහේ අදහසක් ඇවිල්ලා නැහැ. කරනවා නම් ඒ වැඩේ ක්‍රමයට වැරදිව තියෙන්න ඕනේ හැකි පමණින් තියෙන්න ඕනේ. දැනටුණත් ඉතින් මොකක් හරි වැඩක් බාරගත්තොත් ඉතින් ඒ අදහස තමයි තියෙන්නේ. දැනටුණත් එහෙම කට්ටිය එක එක ඒවා ඇහෙනවා ඉතින්. දැන් නම් ඉස්සර තරම්වත් ගාණක් නැහැ. ඉස්සර තරම්වත් ඒ පිළිබඳ එහෙසක් අදහසක් හිත තුල මැති වෙලා එන්නේ නැහැ. මොකද අන්නේ කරන ආකාරයෙන් තමයි තමුන්ටත් ලැබෙන්නේ. හොඬ වැලත් එළියට දාලා සටන් කරොත් අන්න ඒ ක්‍රමයට තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් හොඬ වැල අඟගෙන සටන් කරපු කට්ටියත් ඉතින් හොඬ වැල නැතුව අලියෙක් ලැබිලා තියෙනවා. ඒ වගේ දේවල් අපිට බොහොම වටපිටාවේ ඕන තරම් දකින්න පුළුවන්. ඒකින්ද කරන වැඩේ බොක්කෙම්ම කරා නම් ඒක යයි අනම්ම නම් රිසර්වේෂන් නැතුව කරා නම් හොඬ වැලත් එළියට අරගෙන සටන් කරා නම් ඒ කෙනාට අමුතුම විදිහේ මාර්ගයක් විවර වෙලා එනවා. ඒකත් මේ දවසක දෙකක මාර්ගයක් නෙමෙයි ටිකක් ඉතින් කාගෙන යන්න ඕනේ. අර විදියට නෙගටිව් පොසිටිව් දෙපැත්තට හිත ගමන් කරද්දිත් මේ වැඩේ යෙදිලා ඉන්න ඕනේ. දැන් සමහර කට්ටිය අපිට දකින්න ලැබෙනවා හොඳට වැඩ කරගෙන ඉන්නවා ටික දවසක් මාසයක් දෙකක් තුනක් හතරක් අවුරුද්දක් හොඳ බොහොම කැපවීමේ වෙහෙස වෙලා වැඩ කරගෙන ඉන්නවා. අර විදියට හොඬ වැලෙන්ම සටන් කරනවා හොඬ වැලත් එළියට දාලා සටන් කරනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් අන මොකද එන මොකක් හරි සිදුවීමක් වෙනවා. සිදුවීමක් වෙච්ච ගමන් අන තරහ වෙලා ඔක්කොම අතරදල් යන්න යනවා. මං ආපහු ඔය පැත්තේ පස්පා ගන්නේ නැහැ. මං ආපහු ඔය පැත්තට එන්නේ නැහැ කියලා ඔන්න තරහ වෙලා යන්න යනවා. ඇයි ඒකට හේතුව අර හොඳයි කියනකම් හොඳයි අන නරකට ගියව ගමන් සම්පූර්ණ අනිත් පැත්ත ගැහුවා. කලපිට ගැහුවා. ඒ වගේ කට්ටිය කොහොම හරි පොඩ්ඩක් නවත්තගෙන පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ. පොඩ්ඩක් තව කාලයක් දීලා බලන්නකෝ. කිව්වට ඉතින් අහන්නෙත් නෑ සමහරු. තරහ වෙලා ගිහිල්ලත් ඉවරයි. අන්තිමට තරහ වෙච්ච හේතුව මොකද්ද කියලා බැලුවොත් අන්න මේ රිලවෙක් පැනලා ඔන්න වගේ එකට තමයි තරහ වෙලා තියෙන්නේ. මේ වැඩ කටයුතු කරගෙන යන රිලවුන්ගෙන් මට හරි බාදයි කියලා වගේ ඔන්න වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔය වගේ දෙයකට රිලවෙක්ගෙන් බාධාවක් ආවා කියලා නවත්තලා හරියනවද කිව්වොත් අනේ ඒකට මොනවා හරි රටේ නැති උත්තරේකුත් තියෙනවා. ඒ විදිය අමුතුම උත්ප්‍රාසයක් මේ ගමන තුළ තියෙනවා. ඉතින් කෙනෙක්ට අමාරුවෙන් හරි ටික ටික මේ වෙහෙස සතුට පීඩා දෙන හිතත් අර විදියට ප්‍රසාදයට පත්වෙන හිතත් අතරේ ටික ටික කරගෙන යන්න පුළුවන් නම් කාලෙත් එක මේ තැනතර තේරේ මේ විදිහට දෝලණය වුණාට මේ ගමන වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර විට ඒකෙනෙම ඇවිල්ලා කියනවා යනවා යනවා කුවට ඉතින් මම යන්නෙත් නැහැනේ කියලා කියනවා. දැන් පවගේ දවසක කෙනෙක් ඉඳියා එයා මෙහෙ ඉඳගෙන වෙන තැනක ගුණ වර්ණනා කරනවා. වෙන තැනක ගුණයක් කියනවා. ඕක දව දෙක තුනක් තුනක් විතර ඇහුවට පස්සේ මංකුවා යන්නකෝ අප එහෙට ගිහිල්ලා මේ එහෙ එහෙ ගිහිල්ලා ඒක කරගෙන ඉන්නකෝ කියලා. ඉතින් ඒ කිව්වා විතර ඒකට පොඩ්ඩක් හිත කරදරයක් ආවා. ඉතින් මාත් එක පොඩි වෙහෙසකුත් ඇති වුණා. ඊට පස්සේ සති දෙක තුනක් යනකම් මම කී කී ඉඳියා මේ මෙයාව නම් අර යවන්න ඕනි, එහෙ ගිහිල්ලා ඒ ටික ඉගෙන ගන්න කියලා මෙයාව යවන්න ඕනි. ඕම කී කී ඉඳියා දැන් නම් කියනවා එලෙව්වත් මම නම් යන්නේ නැහැ කියලා. ඒ එතන ගුණ කියනවනේ එහෙ ගිහිල්ලා ඉන්නකෝ අප්පා. ඇයි මේ 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 මෙහෙට වෙලා එහෙ ගුණ කියන්නේ? මෙතන ඉන්නනම් මේක ගැන ගුණ කි කි ඉන්න ඒක වටිනවනේ. එහෙම කිව්ව ගම ඉතින් පොඩ්ඩයි ඉතින් හිතට අමාරුයි. හිතට වෙහෙසයි. නමුත් ඉතින් ගුටි කන අපලයක් තාම ගැලපිලා නැති හින්දා මම ඉතින් හිටපු ගමන් ඔවගේ කියලා බලනවා. ඒ කියලා බැලුවාම පොඩි නිකන් අර පොඩි ජොලියකුත් තියෙනවා. ඉතින් අර හිනා කාලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මන් දන්නේ මට ඉස්සර ඉඳලා තියුණ දේ තමයි ඔය විදියට හිනා කාලා ඉන්න පුළුවන් ගතියක් නම් තියෙනවා. මොනවා වුණත් පොඩ්ඩක් කල්පනා කරාම යකෝ මේකෙත් අමුතුම ජොලියක් තියෙනවානේ කියලා හිතෙනවා. අර විදියට වෙහෙස ගන්න කෙනෙක් එක්ක ඉන්දියත් මට ගොඩක් කලාවට ඒ වෙහෙසෙන් හිත මෑත් කරගෙන ඉන්න පුළුවන්. සමහරු ඉන්නවනේ අර විදියේ වයිබ්‍රේෂන් එක නෙගේටිව් අවුර එකක් තියෙන්නේ. එතකොට වටපිටාවේ ඉන්නේ වුණොත් ඇදගෙන තමයි ගමන් කරන්නේ. ඉතින් එහෙම කට්ටිය හම්බුනහම මුලදී අරක මේන්ටේන් කරත් කාලෙත් එක්ක නැවත 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 අර විදිහේ නෙගටිව් අවුර එකක් එනකොට සමහර විට අර පොසිටිව් මානසිකත්වයක් තියුණ කෙනෙකුත් එ දිහාවට ඇදිලා යන්න පුළුවනි. විශේෂයෙන් ඔය සම්බන්ධතා වගේ වලට යනකොට, කසාද වගේ වලට යනකොට එක්කෙනෙක් පොසිටිව් එක්කෙනෙක් නෙගටිව් වෙච්ච ගමන් අන්න පොසිටිව් කෙනා හිතනවා මෙයාව මම හොඳ පැත්තට ඇදලා ගන්නවා කියලා. නමුත් ඉවෙන්චුවලි වෙන්නේ මොකද්ද, කාලෙත් එක වෙන්නේ මොකද්ද, අර පොසිටිව් එකා නෙගටිව් වෙලා තමයි නතර වෙන්නේ. ඕක ගැන හරි ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද මේ තරුණයෙක්, මේ තරුණයාගේ ඒ යම් කිසි ප්‍රේම සම්බන්ධයක් බිඳිලා ගිහිල්ලා. ඉතින් බිඳිලා ගිහිල්ලා සති ගාණක් හඬ හඬ කල්පනා කර කර වෙහෙස වෙවි ඉන්නකොට මේ යාළුවෙක් මිත්‍රයෙක් මොකද කරන්නේ, බල්ලෙක් අරගෙන එනවා. බල්ලෙක් අරගෙන ඇවිල්ලා කියනවා මේ බල්ලා ලෝකේ ඉන්න සතුටුම බල්ලා, මේකව මම ඔබත් එක්ක තියලා යනවා සතියකට. සතියකට විතරයි මම මුව දෙන්නේ, සතියකට ඔබත් එක්ක තියලා යනවා. ඔන්න බලන්න සතිය ගෙවෙනකොට මේ බල්ලාගේ තියෙන සතුට නිසාම ඔබේ හිතත් ප්‍රමෝදයට ප්‍රීතියට පත් වෙයි කියලා. එහෙම බල්ලා බාර දීලා සතියකින් පස්සේ ඇවිල්ලා බලනකොට අයියෝ අර බල්ලත් අර විදියටම කඳුළු සලසල හොම්බ බිම ඇනගෙන අර කවගේම කල්ගෙවනවා. නෝක තමයි වෙන්නේ ඉතින් වැඩි හරියක්. ඉතින් අන්න ඒ වගේ අවුර එකක් නිතර නිතර වටපිටාවේ ගැවසෙනවා නම් ඒක පොඩ්ඩක් කල්පනා කරලා බැලිය යුතු ප්‍රශ්නයක් තමයි ඒක. ඉතින් කොහොම කොහොම හරි ඔන්න විදිහ හොමාරුවක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. නැවත නැවත මෙන්න මේ අපේ හිත තුළ වෙන වෙනස. එතකොට ඒ වගේ වෙලාවට කොහොමද අපි කටයුතු කරන්නේ කියන, කොයි විදිහටද මෙන්න මේ අධ්‍යයනය කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දැන් අද ගාථාවක් කියවනේ. ඒ ගාථාවත් ඔන්න ඔය කියන අපි සටෝරි කියලා යම් කිසි සෙන් සංකල්පයක් ගෙනහලා තිබ්බා. ඒ හා ගැලපෙන, ඒ හා ගැලපිලා යන යම් කිසි සිදුවීමක් ඔය ත්‍රිපිටකයේ සඳහන් වෙන අවස්ථාවක් පිළිබඳ ප්‍රකාශයක් තමයි. එතකොට එතන සඳහන් වෙන්නේ මොකද්ද, යම් කිසි සර්කස් කාරයෙක්. දැන් කාලේ වගේ මේ කාලෙත් සර්කස් කාරයෝ ඉඳලා තියෙනවා. එතකොට බොහොම උස උණ ගහක, හැටරියන් උණ ගහක් කියලා තමයි කියන්නේ. හැටරියන් උණ ගහක මුදුනට මෙයා නැගලා ඒ මුදුනේ ඉඳගෙන සර්කස් සංදර්ශනයක් පවත්වනවා. එතකොට අර විදිහට අපි හිතමුකෝ ඔළුවෙන් හිටගෙන වගේ ඔන්න දැන් මේ උණ ගහ මුදුනේ ඉන්නවා. උණ ගහ මුදුනේ මේ විදිහට ඉන්න අවස්ථාවේදී අන්න මොකද වෙන්නේ, එතෙන්ට වැඩම කරනවා බුදුරජාණන් වහන්සේත් මුගලන් ස්වාමීන් වහන්සේත් වැඩම කළා. මෙන්න මේ උණ ගහ උඩ නැගලා ඉන්න මේ සකස්කාරයට කියන අභියෝගයක්, යම් කිසි චැලෙන්ජ් එකක් තමයි මේ ගාථාවේ තියෙන්නේ. මොකද්ද කියන්නේ, මුංච පුරේ මුංච පච්චිතෝ මජ්ජේ මුංච භවස්ස පාරකු සබ්බත් විමුත්ත මානසෝ නපුන ජාති ජරං උපේහිසි ඔන්න විදි අභියෝගයක් මේ තැනැත්තට බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මොකද්ද මේ කරන අභියෝගේ? මුංචපුරේ මේ පෙර පසුව අතහරින්න කියලා තමයි මේ කියන්නේ. කියන්නේ අතීතේ අනාගතේ දෙක අතහරින්. ඊළඟට කියනවා මජ්ජේ මුංච. මේ මැදත් අතහරලා දාන්න. දැන් අර මේ අන්තං මේ බැලන්ස් කරගෙන ඉන්න මනුස්සයට තමයි මේ කියන්නේ. ඊට පස්සේ භවයේ එතෙරටම යව. භවස්ස පාරගු භවයේ එතෙරටම යව. හැම තැනින් විමුත් සිත ඇතිව යළි උපතකට දිරුමකට පත් නොවේව කියල යම් කිසි අභියෝගයක් කරනවා. එතකොට අර විදිහට අතීත අනාගත කල්පනා දුරස් කළා කිටි කිටියේ වර්තමානයේ අල්ලගෙන ඉන්න මනුස්සයට තමයි මේ කියන්නේ. මොකද අතීත අනාගත කල්පනා කරා කියන්නේ කෙලින්ම ඕක උඩ අහස උඩ රැඳිලා තියෙන්නේ නැහනේ. ඒ නුවට කඩාගෙන ඇවිල්ලා පොළවේ වදින එකක් නෙවෙන්නේ. ඒක නිසා ඒ අතීත අනාගත කල්පනා දුරස් කළා කිටි කිටියේ වර්තමානයේ තද කරගෙන ඉන්න තැනැත්තට බුදුරජාණන් වහන්සේ අභියෝග කරනවා මැදත් අතහැර දැමව. ඔන්න ඔය වර්තමානෙත් අතහරින්න කියලා තමයි මේ අභියෝගේ කියනවා. භවයේ එතෙරටම යව. හැමතැනින් විමුත් සිත ඇතිව යළි උපතකට දිරුමකට පත් නොවේව කියලා නර අමුතුම විදිහේ ඉගැන්වීමක් අමුතුම විදිහේ අභියෝගයක් දෙනවා. ඉතින් සඳහන් වෙන්නේ කොහොමද මෙන්න මේ උණගා මුදුලි ඉඳලාම මේ තැනැත්තා මැදත් අත ඇරිය කියලා තමයි සඳහන්. අර විදිහට මැදත් අත ඇරීමෙන් රහත් වෙලා උණගහෙන් බිමට බැස්ස කියලා තමයි සඳහන් තියෙන්නේ. තොරන්නේ විදිහේ වෙනසකට මෙන්න මේ පරිවර්තනය හේතු වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ අහගෙන ඉන්න පිරිසටත් හිතට දුකක් නැගිලා එනවා. හිතට වෙහෙසක් පීඩාවක් නැගිලා එනවා. ඒ වෙලාවට කෙනෙක් අහනවා කොහොමද මම මේ වගේ වෙහෙසක් පීඩාවක් නැති කරගන්නේ? මට හරියට ඇඬුම් එනවා. සමහර විට දවස් දෙක තුන මම අඬනවා මේ යම් කිසි කෙනෙක් මට දොස් කිව්වහම. සමහර විට අපේ දරුවෝ දොස් කිව්වහම මේ විදිහට මම කල්පනා කරනවා අඬනවා. ඒ වෙලාවට කොහොමද මේක නැති කරගන්නේ කියලා විමසනවා. සමහර වෙලාවට මම මේ හිතන්නේ කල්පනා කරන්නේ නැතුව එක එක දේවල් කියනවා. ඒ වගේ අවස්ථා කොහොමද හික්මෝ ගන්නේ කියලා විමසනවා. එතකොට ඕවාට මම කියන්නේ 16 plus questions කියලා. මොකද අන 16 plus program එකේ ළමයි අහන්නේ ඔය වගේ ප්‍රශ්න තමයි. අපේ ගෙදර මෙහෙම එකක් තියෙනවා මොකද ඒකට කරන්නේ? මේ විදිහට මගේ හිත ඇතුලේ හැම වෙලේම තරහ දිනන මොකද ඒකට කරන්නේ? මට හැම වෙලේම දුක හිතෙනවා මොකද ඒකට කරන්නේ කියලා ඔය ලිස්ට් එකක් තියෙනවා, මේ questions list එකක්. ඉතින් ඒ වගේ ඒවා තමයි මේ. එතකොට ඒ කට්ටියට කියන්නේ ඔය ප්‍රශ්නේ නැගෙන්නෙම සිහිය පුරුදු නොකරන නිසා. සිහිය පිළිබඳ හැඟීමක් නැති නිසා. ඒකින් හින්දා සිහිය පුරුදු කරන දවසට සුළු වේලාවක්. ඔකට මේ ග්‍රහය ගැළපිලා මේ අර අඳර ආවලනකම් වගේ ඉන්න ඕනේ නැහැ. අර හාන්දට යනා වගේ සැලසුම් අදන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අනේ ඇඳුම් ටික ගත්තා ආවා. එහෙම නැත්තම් ගෙදර ඉඳගෙන හරි කමක් නැහැ. ආ මේ මම විනාඩි 20ක් ඇවිදිනවා කියලා නිකන් එහාට මෙහාට ඇවිදින්න. ඇවිදලා බලන්න වර්තමානයේට හිත දෙන්නේ කොහොමද? අර විදිහට අතීත අනාගතය අතහැරලා වර්තමානයේ දිහා අවදි වෙලා බැලුවාම අර තැනැත්තට උණගහ අහු වුණා වගේ මේ පිරිසට මොනවද අහු වෙන්නේ? අන්න එහෙනම් මගේ පොළවේ කකුල වදිනවා දැනෙනවා, පොළවේ හීතල දැනෙනවා, වාඩි වෙලා ඉන්නවනම් හුස්ම දැනෙනවා, බඩ පිම්බෙනවා, හැකිලෙනවා දැනෙනවා කියලා අන්න ඒක ගැන කතා කරන්න. ඒක ගැන කතා කරපු ගමන් අන්න අතීත අනාගතෙන් මිදිලා වර්තමානෙට හිත එනවා. ඒක ගැන කතා කරන හැම තොරතුරක්ම වර්තමානෙ පිළිබඳ කරන කතාවක්. ඒ වර්තමාන මොහොත හරිම සරලයි. එන්නේ සරල මොහොතට ඉස්සෙල්ලා එළඹෙන්න ඕනි. එළඹුණාට පස්සේ තමයි එතනින් එහාට වැඩේ තියෙන්නේ. මැද අතහරින්න තාම කල්පනාව. කොහොම වෙතත් මැද හඩුම ගානේ අල්ලන් ඉන්න එපැයි. අර විදිහට අතීත අනාගත දෙක අතහැරලා ඉන්න එපැයි ඉස්සෙල්ලා. අනේ ඒකට තමයි කියන්නේ ඔය හුස්මක් පියවරක් අල්ලගන්න කියලා. ඒ අල්ලගෙන නැවත නැවත ඒක බලන්න කියලා. දත් මදිනව නම් මේ කටේ බුරුසු වදින විදිහ දිහා බලන්න කියලා කියන්නේ ඒකට. ඉතින් ඒක නොකර ප්‍රශ්න ඇහුවොත් ඉතින් එතනින් එහාට කතාව කරගෙන යන්න අපිට අමාරුයි. නමුත් අනේ ඒක කරන කෙනෙක්ගේ ප්‍රශ්න ඊට වැඩිය වෙනස්. එයා අහන්නේ වෙන වෙන අමුතු විදියට තමයි ඒ ප්‍රශ්න ගොඩනැගින්. දැන් එක්කෙනෙක් කියනවා ඊයේ මොකද්ද මේ හුස්ම බොඳ වෙනවා. මේ විදියට හුස්ම පෙනිපෙනි තියුණු හුස්ම නැති වෙලා යනවා. ඒකට මොකද්ද කරන්නේ කියලා අහනවා. එහෙම ඇහුවාම මං කිව්වා ඕක තමයි නිවැරදි පාර. අන්න දැන් මැද විදියට අල්ල ගත්තා හුස්ම. දැන් හුස්ම බඳ වෙනවා කියන්නේ මොකද්ද? අන්න මැදත් අතහරින්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් කැමති නෑනේ. අම්මෝ මේක විතරයි ජීවිතේ රැක ගන්න තියෙන්නේ කියලා ඒක එලිලා ඉන්න තමයි කල්පනාව. නමුත් අන්න හුස්මත් අතහරින්න මොහොතක් එනවා. ඒකේ සලකුණක් විදියට තමයි හුස්ම බඳ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආපහු බොරු කරන්න බෑ. හුස්ම බඳ වෙන්නේ ඒ නිසාම තමයි. ආයි කෙලින්ම හුස්ම දෙන්නෙම ඊළඟ වාක්‍ය කියන්නේ මොකද්ද? අන්න මේ දෙන හුස්ම වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. ආනාපානසති සූත්‍රය අල්ලගෙන කට්ටිය හුස්ම හැමදා සදාකාලික තියාගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් පටන් ගන්නෙම වෙනස් වෙනවා කියන ප්‍රකාශයකින් තමයි පටන් ගන්න. දිග කෙටි බැලුවා කියන්නෙම වෙනස් වෙනවා කියන එක තමයි. දිග කෙටි බලන්න කියලානේ පටන් ගන්න. දිග කෙටි බැලුවාට පස්සේ මොකද වෙන්නේ? අන්න මුළු හුස්මම සබ්බකාය පරිසංවේදී. මේ මුළු හුස්මම එක කෙරවලකින් ඉඳලා අනිත් කෙරවලට. ඒ බැලුවා කියන්නේ මොකද්ද වෙන්නේ? පාස්සම් භයං කාය සංකාර. හුස්ම දිය වෙලා යනවා. ඉතින් බලනවා නයි පිඹින වගේ බල පිඹලා බලනවා. ආපහු ඇදලා අරන් බලනවා. ඉතින් කවදාවත් එතනින් එහාට යන්නේ නැහැ. ඉස්සරහට මේක පස්සට යන්න දන්නේ නැහැ කියලා කියන්න බෑ ඒ වගේ කට්ටියට. පස්සටම තමයි ගමන. ඒ වගේ කෙනෙක්ට කිව්වොත් හුස්ම ගියා වේ දැන් හුස්ම නැහැනේ. ඔහේ ඉන්නකො පොඩ්ඩක් කියලා. ඔන්න ඉතින් චෝදනා පත්‍රයක් නගාගෙන එනවා. මෙන්න මේ විදිහ හිතවිලි ආවා, මෙන්න කරපු කෙරුවාවල් ආවා, මෙන්න ප්‍රශ්නේ මෙන්න මේ විදියයි කියලා නගාගෙන එනවා. ඉතින් ඒ වගේ කට්ටිය ආපහු හුස්ම අරගන්න කියන හුස්ම අල්ල ගන්න කියන ගුරුනාංශ කෙනෙකුත් ගිහිල්ලා හොයා ගන්නවා. යන්තම් හරි ගියා කියලා. කමන්නේ ඉතින් හොයාගෙන ඉන්න. මොකද ගුරුනාංශෙත් එතනින් එහාට ගිහිල්ලා නැහනේ. ඒකනේ අවුල තියෙන්නේ. එහෙම නැත්නම් ඔයලා ඇයිද ඔහොම කියන්නේ නැහනේ. ඉතින් ගෝලයා ගුරුනාංශ දෙන්නම ගැලපෙනවා ඒ වගේ වෙලාවට. ඉතින් කොහොම කොහොම හරි යන හුස්ම අතාරින මොහොතක් මතුවෙලා එනවා. අන්න මැදත් අත හරින මොහොතක් මතුවෙලා එනවා. ඒක තමයි ක්‍රමේ භාවයේ තෙරටම යන්න. නැවත උපතකට දිරුමකට පත් නොවෙන්න ඒක තමයි ක්‍රමේ. අන්න ඒක බාරගන්න සුදුසු අවස්ථාව ගැලපිලා අහම ඒක බාරගන්න වෙන්න ඕනි. පුළුවන් වෙන්න ඕනි. ඊළාට ඊයේ ප්‍රකාශම මම මේ අරගෙන යන කියනවා. මොකද්ද මේ හමුතු නිකම් බොඳ වීමකට වගේ ලක් වෙනවා. මේ ඉන්නවා නැහැ. ඉන්නවා කියලත් තේරෙනවා නැහැ කියලත් තේරෙනවා. මේ විදිහට හිත මහා කම්මැලි වෙලා ටික වෙලාවක් තියෙනවා. තව වෙලාවට ඇඟ ගැස්සিলা බොහෝ අවදි වෙලා මේ හිත නැగిලා එනවා කියලා කියනවා. අන්න අර අන්ත දෙක තමයි පේන්නේ. අන්න කම්මැලි කමට ගියා කියන්නේ අවදි භාවයත් ඒකත් එක්කම ගැලපිලා එනවා. අර විදිහට විවේකයක් ලැබුණා කියන්නේ හිතවිලි ඇවිල්ලා හිත ඇවිස්සෙන එකකුත් ඒකත් එක්කම ගැලපිලා එනවා. ඔය අන්ත දෙක, ඔය දෙපැත්ත, ඔය පෙන්නුම් කරන්නේ අර විදිහේ දිලිසෙන කණාමැදිරියෙකුත් ඉන්නවා. ඒකව ගිල ගන්න බලාගෙන කට අරගත්ත අඳුරකුත් තියෙනවා. ඒ දෙපැත්තම මේ චිත්‍රය තියෙනවා. එතකොට අපි එකක් හිල්ලුවත් අනිත් එක ඒකත් එක්කම ගැලපිලා එනවා. අපි හිතනවා විවේක හිත හොඳයි, හිතවිලි වලින් කරදර කරන හිත හරි නැහැ කියලා. නමුත් විවේක හිතත් එක්කම ගැලපෙන දෙයක් තමයි හිතවිලි වලින් කරදර කරන හිත. ඊළඟට අපි හිතනවා හිතට මොනවා හරි වෙහෙසක් අහම ඒ වෙහෙස එක්මට නැති කරගන්න ඕනි කියලා. නෑ, එහෙම නැති කරන්න එපා. ඒ වෙනුවට ඒ වෙහෙසෙට තියෙන්න දෙන්න. මොකද ඒ වෙහෙස එයාගේ ප්‍රතිවිරුද්ධ එක්කෙනත් එක්කම තමයි ඉන්නේ. නැති කරන උත්සාහය නැති වෙච්ච ගමන් අන්න ඉබේ මේ වෙහෙස නැති වෙලා යනවා. ඒතර දවසක් දෙකක් තුනක් හතරක් සතියක් වෙන්න පුළුවන්. නමුත් වෙහෙසත් එක්ක ඉන්න පුළුවන්ද? වෙහෙසත් එක්ක යැපෙන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් තියෙනවා. ඒතර මොනවා හරි සම්පූර්ණ සුද්ධෙට නැති කරලා යවන් හැදුවොත් කෙනෙක් හිතුවොත් අන්න මම මේ වෙහෙස නැති කරලා ආපහු පහසු හිතකට යනවා කියලා. පහසු හිතකට ගියා කියන්නේ මොකද්ද? නැවතත් අන්න අර වෙහෙස එන්න ඉඩකඩක් තියෙනවා. ඒකින්ද පොඩි වෙහෙසක් නිකන් තියාගෙන දිගට දිගට ඉන්න එක හොඳයි. මොකද හේතුව අන්න සම්පූර්ණ විවේක තත්ත්වයකට ගියපු ගමන් අනිත් ප්‍රතිවිරුද්ධ දේ ඒත් එක්කම ගැලපිලා එන නිසා. ඒක නිසාමද කොහෙද ඔය ලොකු සුවහින්නාස සමහරවිට කියන මොකක්ද අන්න මේ කනේ මොකා වෙසෙන්නියා කං ඇය වෙසෙන්නියා ඒකගේ අණු හසින්නියා කනේ රෝග නැසෙන්නියා. ඒ විදිහට මොකෙක් හරි තියාගන්න ඕනේ නැත්තම් හැම වෙලේම ඔය හිත විවේක තත්ත්වෙම ඉඳියොත් අනිත් පැත්තට ගියපු වෙලාවට දරන්න අමාරු. ඒකින්ද පොඩ්ඩ හැම වෙලේම අපි නිකන් අර නිකන් ඉත්‍රිත් දන්න කවුරු හරි ටිකක් ලං කරලා තියාගන්න. දරුවෙක් වගේ ඉන්නවා නම් පාසුවෙම පුළුවන්. එහෙම නැත්තම් පොඩ්ඩක් වෙන කෙනෙක් හරි ලං කරලා තියාගන්න. අපේ අම්මට ඇවිල්ලා සමහර විට ඕන දැන් මාස ගානකට පස්සේ ඇවිල්ලා මොනවා හරි කියපු ගමන් ඉතින් මම විතේක අර ස්වභාවික වෙන ප්‍රතිචාරය ඉතින් හිතලා කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතින් ස්වභාවික ප්‍රතිචාරය ගොඩක් කාලවලට හිත සතුට කරන එකක් නොවෙන්න පුළුවන්. දවසක ඇවිල්ලා ලොකු මොකද්ද බෑග් එකකුත් මොන මොනවද තියා පූජා කරන්න අරගෙන ඇවිල්ලා පින්ඩපාත වෙලා බෑග් එක අඩි 10ක් විතර එහා ගලක් උඩ තියලා ඇවිල්ලා හොඳට මේ අත් දෙක බැඳගෙන වන්දනා කරනවා පින්ඩපාත යන හාමුදුරුවන්. මොකද්ද මේ ප්‍රශ්නේ? රිලවා කියන සතා හරිම අමුතු සතෙක්. උගේ සිහිය බොහොම දියුණුයි. ඉතින් ගියපු ගමන් මං කිව්වා අද හොඳ වෙලාවට රිලවෙට්ට පූජ කරන්න නැතුව හාමුදුරුවෙට්ට පූජ කරන්න පින දිවිලා තියෙනවා. අඩි 10ක් තියලා බෑග් එකක් තියලා ගියා කියන්නේ මේ අතේ තියෙන බෑග් එකවත් බේරගන්න බැරි එකේ. තව කොහෙද අඩි 10ක්. කොහොම හරි එදා පින දිවිලා තියෙනවා හාමුදුරු කෙනෙක්ට පූජ කරන්න. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් හිත්රි දෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒ වෙලාවට ඒක ඉබේ එන ප්‍රතිචාරණේ. ආයි ඉතින් හිතලා කල්පනා කරලා කියන දෙයක් නෑ ඒවා. ඉතින් ඒ වගේ ප්‍රතිචාර නවත්තලා වැඩකුත් නෑ. ඉතින් ඒ වගේ පොඩි පොඩි වෙහෙසවල් එනකොට ඒ වෙහෙස නැති කරලා නැවතත් විවේකේ ගන්න යන්න එපා. ඒ වෙනුවට ඒ වෙහෙසත් එක්ක ඉන්න. හැම වෙලේම මේ හිතේ ස්වභාවය තමයි දෙපැත්තට වෙන දෝලණය. එතකොට සතුටු හිතට අපි කැමති, වෙහෙස හිතට අපි කැමති නැහැ. තැම්පත් හිතට අපි කැමති, අර විදිහට ඇවිස්සිච්ච හිතකට අපි කැමති නැහැ. කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න අපි කැමති. නමුත් තරහ වුණාම අපිට හරි වෙහෙසයි. ඔය දෙකම මේ තියෙන ස්වභාව තමයි. ඒතර එකක් ලං කරගත්තා කියන්නේ අනිවාර්යෙන් අනිත් එකත් ඒත් එක්කම ගැළපිලා එනවා. අන්න අතීතේ අනාගතේ අතහැරලා මැදත් අතහරින්න කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ. මැදල්ලගෙන ඉඳියොත් අර දෙකට යන පොටෙන්ෂල් එක තාම තියෙනවා. ඒක අහවර වෙලා නැහැ. මැද ගැළපිලා එන්නේම අතීත අනාගත දෙක තියෙන නිසාම තමයි. ඒතර මැදත් අතහරින්න කිව්වහම අන්න ඒකට අපි කැමති නැහැ. ඒක අපිට වෙහෙස දනවන සුළුයි. නමුත් ටික 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 මේ ප්‍රතිපදාව කරන කෙනෙක් අන්න මේ වෙනසට ඉඩ දීලා මේ හිතේ ස්වභාව මේ ආකාරයෙන් වෙනස් වෙද්දී මම මේ වෙනසට ඉඩ දීලා ඉන්න පුළුවන්ද? මගේ හිත ඇවිස්සුනත් හොඳයි, තැම්පත් වෙලා තිබුණත් හොඳයි. දෙකම බාර ගන්න පුළුවන්ද? හිතවිලි නැති හිතත් හොඳයි, හිතවිලි තියෙන හිතත් හොඳයි. මේ විදිහට විවේක හිතත් හොඳයි, තරහෙන් ඇවිසිච්ච හිතත් හොඳයි. මම සතුටින් ප්‍රීතියෙන් ඉන්න හිත නිවිලා ඉන්න වෙලාවත් හොඳයි. ඒ වගේම අර විදිහට හිත ඇවිස්සලා දුක් වෙවි අරවා මේවා කල්පනා කරගෙන ඉන්න වෙලාවත් හොඳයි. දෙකම සිහියෙන් මං හඳුන ගැනීමක් කරනවා. ඔන්න දැන් මගේ හිත විවේකයට ගිහිල්ලා තියෙනවා. ඔන්න දැන් මගේ හිත තරහට ගිහිල්ලා තියෙනවා. ඔන්න මට දැන් හිතවිලි නැති තත්ත්වයක් තියෙනවා. ඔන්න මට දැන් හිතවිලි ඇවිස්සලා ගලාගෙන එනවා එක දිගට. අන්නේ විදිහට මේ මැද අහතරිනවා කියන්නේ ඔන්න ඔය වෙනසට ඉඩ දීම තමයි. හුස්ම වියකිලා ගියපු ගම ඔය වෙනස තමයි ඉදිරිපත් වෙන්නේ. සිතුවිලි එනවා, කරපු කෙරුවාවල් එනවා, අතීත මතකේ එනවා, අනාගත සැලසුම් එනවා. ඒ වෙනසට ඉඩ දුන්න ගමන් මෙතන අතර තේරෙනවා අන්න මේ එකක් ආවා කියන්නේ ඒකත් එක්ක අනිකත් ගැළපිලා එනවා. වෙහසක් ආවා කියන්නේ ඒකත් එක්ක විවේකෙත් ගැළපිලා එනවා. නිදිමතක් ආවා කියන්නේ ඒකත් එක්ක අවදි භාවයකුත් ගැළපිලා එනවා. අර විදියට හිතවිලි නැති හිතක් ආවා කියන්නේ හිතවිලි තියෙන ඇවිස්සිච්ච හිතකුත් ඒකත් එක්ක ගැළපිලා එනවා. අන්නේ දෙක බාරගන්නේ වෙනස නැති වෙනකන් මේ ප්‍රතිපදාව වඩන්න ඕනේ. ඒ වෙනස වෙනකොට අපේ හිතේ එන වෙහෙස තියෙනවානේ. එහෙම නැත්නම් හිතේ එන ප්‍රමෝදය තියෙනවානේ. අන්නේ වෙහෙස ප්‍රමෝදය නැති වෙනකන් මේ ප්‍රතිපදා වඩන්න වෙනවා. එතකොට එහෙම ගත්තොත් කෙනෙක්ට ඉතින් බයිනවා යාළු වෙනවා. බයිනවා යාළු වෙනවා. ඒක තමයි හරිම ක්‍රමය. නමුත් ඒම කරලා ඉතින් බෑනේ අප්පා ඊට පස්සේ. ඉතින් අමාරුයිනේ. ඉතින් ඒකින්ද යාළු වෙලා තින්නේ එක හොඳයි. නමුත් ඉතින් පොඩ්ඩක් තරහ වෙලා ඉන්නේ එකෙත් පොඩි ගතියක් තියෙනවා. මේ විදිහට යාළු තරහ වෙවි නිතර නිතර එහෙම හෙවෙවි ඉන්න පුළුවන් නම් අන දවසක මේ තැනකට තේරේවි අර කියනවා වගේ මෙන්න මේ දෙපැත්තට දෝලණය තමයි නියම ස්වභාවය. ඒ දෙපැත්තට දෝලණයට ඉඩ දීලා මෙන්න මේ දෝලණයේදී මගේ වෙහෙස නැති වුණා නම් මගේ හිත තුල අන්න ඒක තමයි මේ කී විදිහට භාවයේ එතරටම යන්න ක්‍රමය. මේ විදිහට දුක්ඛ සැප කියන දෙකෙන් අත් මිදිනවා. මේ විදිහට නැවත ජාතියකට විපතකට දුකකට මේ තැනටපත් වෙන්නේ. මොකද හේතුව අන්න අර වෙනස වෙනකොට හිතේ ඒකට තියෙන ප්‍රතිවිරෝධය නැති කරගත්ත නිසා. අර කී විදිහට වයිවර්ණ බොහොම දිලිසෙන කණාමැදිරියෙකුත් අපි බාර ගන්නවා. ඒ වගේම මේ කී විදිහේ අඳුරක් ගිල ගන්න සූදානම් අඳුරකුත් මේ ජීවිතය තුළ මතුවෙලා තියෙනවා. ඔන්න ඔය දෙකම බාරගත්තොත් මේ දෙකේ හුවමාරුවක් තමයි මේ ජීවිතයේ කියන එක බාරගත්තොත් ඒ තැනැත්තාගේ හිත මේ හුවමාරුව නිසා කම්පණය වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඔය කියන විවේක හිත. ඒක තමයි ඔය කියන සැනසීම. ඉතින් වැණියු සැනසීමක් ලං කර ගැනීම සඳහා අද දින මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැම දිනාටම ඉදිරිපත් කළා. ධර්ම දේශනාව පටන් ගත්ත චිත්‍රයක් ආශ්‍රයෙන් කියන්නේ එක පැත්තක ලස්සන සුන්දර කලාමැදිරියක ඉන්න චිත්‍රයක්. ඒ වගේම අනිත් පැත්තේ අඳුරක් තියෙන කියන්නේ කලාමැදිරිය ගිල ගනින ගෙම්බෙක් වගේ අඳුරක් තියෙන එකම චිත්‍රක කොටස් දෙකක් ගැන සඳහන් කළා. මේ සුන්දර බව තියෙන චිත්‍රයේම ඒ අසුන්දර බව හිමතන් අඳුරක් තියෙන බව දක්වලා මේ අපේ ජීවිතයත් හොඳ නරක නැත්නම් සතුට දුක කියන මේ අංශ දෙක අතර මෙහිම දෝලණය වෙන බව තමයි ගෞතම ස්වාමීන් වහන්සේ දේශනා කළේ. සෙන් කතාවක් ආශ්‍රයෙන් අපාය හා දිව්‍ය ලෝක යන දෙකම තියෙන්නේ අපේ හිතේ බවත් අපිට එක ක්ෂණයකින් දිව්‍ය ලෝකයට වගේම අපායට යන්න පුළුවන් බවත් ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මොහොතකින් පොසිටිව් වීම හා නෙගටිව් වීම අතර දෝලණය වෙනවා මේ සිතේ. ඒක සිතේ සාමාන්‍ය ස්වභාවය කියලා දේශනා කළා. ඒ අවස්ථාවේදී ලැබෙන දේ ප්‍රයෝජනට ගැනීම වැදගත්කම දේශනා කළා. හරියට දෙවියන් බලාපොරොත්තු උණු කෙනාගේ කතාව වගේ. ඒ වගේම අලියෙක් හොඬවැල හංග ගන්නේ නැතුව හොඬවැලත් එළියට අරගෙන කරන සටනක් වගේ රිසර්වේෂන් එකක් තියාගන්න නැතුව මේ ප්‍රතිපදාව වැඩි යුතුයි කියලා දේශනා කළා. සටෝරි සෙන් සංකල්පයක් ආශ්‍රයෙන් 60 රියනක් උස උණ පඳුරකට නැගපු සර්කස් කල්වෙක්ට කරන ලද අභියෝගයක් සඳහන් කළ එක තමයි අද ගාථාව මාතෘකා කරගත්ත ගාථාව වුණේ. ඒකේ තේරුම විදියට ස්වාමීන් වහන්සේ කිව්වේ අතීතය හා අනාගතය දෙක අතරින්න මැදත් අතරින්න භවයේ ඊතරෙතම යන්න හැම තැනක්ම දිනුමකට ඉඩ ඇතිව නැවත උපතකට පත් නොවෙන්න කියන කාරණේ සඳහන් කළ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ කොයි ආකාරයක දුකක් අපිට මේ ජීවිතේ ලැබුණත් ඇතිවුණත් මේ හොඳට සහ නරකට දුකට සහ සතුට දෝලණය වන හිතේ කොයි වෙලාවේ කොයි වගේ දුකක් ලැබුණත් අපිට වර්තමානයේ මොහොත ජීවත් වීමේ වැදගත්කම සඳහන් කරන ඒ වර්තමාන මොහොත ජීවත් වෙන කොට අපිට ඇති වෙන පීඩාවන් වලින් ඈත් වෙන්න පුළුවන් කොහොමද කියන කාරණය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේ වර්තමාන මොහොතේ සිහි පිටවන්නේ කොහොමද කියන එක දේශනා කළා. විවේක වුණත් ඇවිසුණත් ඒක එක සිතේ ස්වභාවය කියලා ඒක ස්වභාවයක් විදිහට ඒ ආකාරයෙන් දැකීම සහ ඒ වෙනසට ඉඩදීමෙන් මැදත් අතරින් පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ වගේ මේ දෝලනය වෙන හිතේ වෙනසක් නැතුව ඒ ආකාර දෙකටම එක වගේ මුහුණ දීමට හැකියාව ලැබෙන තෙක් අපි මේ ප්‍රතිපදාව වැඩි යුතු බවත් දේශනා කළා. මම හිතන්නේ අපි හැමෝටම බොහොම වටින දේශනාවක්. ඔතනික මටත් වටිනවා කියලා කියන්න පුළුවන්. මේ අපි හැම දෙනෙක්ම මේ වගේ ඉතින් අපේ දෛනික ජීවිතයේදී මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න නිසා ඉතින් අපි පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ ආලෝචිත ධර්ම දේශනාව ගැන. අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ ආධුනික පිරිසට අපි ලබා දෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ලබා දෙන උපදෙස් පත්‍රිකාව මතක් කරන එක. හැමදාම පේනවා ඇති මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. අපි කොටස් කරුණු පහක් ආශ්‍රයෙන් මේ මූලික උපදෙස් පත්‍රිකාව ඉදිරිපත් කරනවා ආධුනික පිරිසට. මම හැමදාමත් මතක් කරනවා වගේ මේ සතිය වඩනවා කියන එක කිසිම ආගමකට, ජාතියකට, දේශ සීමාවකට ලඟු කරන්න පුළුවන්, සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිසියෙක් වුණු අපි හැම දෙනාටම මිනිසියෙක් වීම නිසාම ලැබෙන ජන්ම දායාදයක් විදිහට හඳුනන්න පුළුවන්. ඒක නිසා මේ සතිය වැඩිීමේ වැදගත්කම අඳුරගත් ඕනම කෙනෙක්ට මේ ඕනෑකම ඇති කර ගැනීම තුළින්ම මේ සතිය වැඩීම සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ සඳහා තියෙන මූලික උපදෙස් සඳහන් ඇතුළත් කරපු වීඩියෝ ගණනාවක් නිසන්වාණි ආශ්‍රයෙන් නිෂ්පාදනය කළා තියෙනවා. ඒ අතරින් සතිමත් ඇවිදීමේ සහ සතිමත් ඉඳ ගැනීමේ වීඩියෝස් දෙකක ලින්ක්ස් මම දැන් මෙතන සඳහන් කරලා තියෙනවා. අද වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක් හෝ මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝස් බලලා මූලික උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම ලබාගෙන වැදගත්ම දේ අපි මේ ප්‍රතිපදාව වඩමු කරන්න ඕනේ. දිනපතා තමට හැකි කාලයක් වෙන් කරගෙන මේ සඳහා මේ පුහුණුව සඳහා නැත්නම් මේ ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අර දෝලණය වන හිත අපිට එක වගේ බාර ගන්න පුළුවන් වෙන තෙක් මේ ප්‍රතිපදා වඩන්න කිව්වේ. ඒ වගේ අනේ ප්‍රතිපදා වඩන්න කාලයක් තමන්ගේ ජීවිතෙන් දිනපතා වෙන් කර ගැනීම තමන්ට හැකි කාලයක් වෙන් කරගෙන දෛනිකව මේ සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීම පැය දෙකක් පමණ වන තුරු සම්පූර්ණ කරාට පස්සේ අපිට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලියන්න පුළුවන්. ඔබගේ අත්දැකීම කොහොමද ඇවිදිනකොට දෙපාවලට දැනුනේ, ඉඳගෙන ඉන්නකොට කොහොමද දැනුණාද, ඉරියව දැනුණාද, නැත්නම් උදරේ පිම්බීම හැකිලිම දැනාද කියන මේ කාරණා තමන්ට දැනෙච්ච විදිහට අත්දැකීම් සඳහන් කරලා අප වෙත ලබා දිය යුතු Google ෆෝරමය සහ ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා. ඒවා ආශ්‍රයෙන් ඔබගේ වාර්තා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. වාර්තා ඉදිරිපත් කළත් නොකළත් අපි හැම ඉරිදම් මේ පවත්වන වැඩසටහන් හැම දිනකටම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙලා වාර්තා ඉදිරිපත් කරපු අය තමන්ගේ ඉදිරි සතුටුමත් බව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. වාර්තා ඉදිරිපත් කළේ නැත්නම් අනිත් අයට දෙන උපදෙස් ආශ්‍රය කරගෙන තමන්ගේ සතුටුමත් බව වැඩි දියුණු කර ගැනීමටත් පුළුවන්. ඒක නිසා හැම දිනාටම ඉදිරියටත් වැඩසටහන් සම්බන්ධ වෙන්න කියලා මතක් කර සිටිනවා. මේක තමයි අපිට මූලික උපදෙස් විදිහට සඳහන් කරන්න තියෙන්නේ. අපේ වැඩසටහන ළඟට තියෙන්නේ ප්‍රශ්න උත්තර වාරයට යොමු වෙන එක. මම නදීප්ට ආරාධනා කරනවා. නදීප්, අපේ ප්‍රශ්න උත්තර වාරය මෙහෙම දැස.
බොහොමත්ම පින් රාධිකා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද මේ මම තමයි අහුවෙලා තියෙන්නේ. මට පේන්නේ මේ කට්ටියගේ නරක වෙලාව. අනිත් හාමුදුරුවෝ දෙන්නෙක් නැහැ. සාගර හාමුදුරුවෝ කනෙක්ට් වෙනොත් පොඩ්ඩක් බලන්න.
අපිට අද වැඩි ලිඛිත ප්‍රශ්නත් නැහැ ස්වාමීන් වහන්සේ. ඒකින්ද ඉතින් ඉතර ගැටලක් වෙන එකක් නෑ මම හිතන්නේ.
ඒ කියන්නේ එහෙනම් එකට ඉවර කරන්න පුළුවන් අපි.
මුලින්ම ස්වාමීන් වහන්සේ අපිට ව්‍යානාදුව වීඩියෝ එකක් සහ වාර්තාව ඉවල තිනවා. මම ඒක ඉදිරිපත් කරන්නම් මුලින්ම. First, let me read out the mindful report sent by Vyanadur. Mindful ice skating. I love ice skating. Ice rink is as slippery as it is. I feel the coldness when I get in, but later on, I don't feel the coldness. My skate slipped and I fell on the ice. When I fall down on ice, it hurts my butt. And sometimes my knees hurt if I fall on my knees. I still have to learn standing up, balancing, skating on ice without falling down. Today, my daddy didn't put my skates on right, so it hurts my ankles a lot. But skating was so much fun, so I forgot all that pain. Let me share the screen and run the video, Swami Nahan, sir. That's the end of the video and the report, Swami Nahan, sir.
Okay, so ice skating. So that's a nice one. You need balance. You have to let go of the past and the future and just pay attention to the present moment. Otherwise, if you start thinking about the past and the future, then you fall down and your butt hurts. So that's a good way to be mindful while doing something. And one day you may be even let go of the present. When you practice more and more, when you develop your skill, one day you'll be so skillful, you don't have to get hold to the present moment. You don't have to keep holding it. Instead, you just let it go and you are in the flow state. When you see those athletes who are doing these type of activities, they are in their zone. They are not thinking about keeping the balance. Instead, they just flow naturally and it comes naturally to them. So that skill we have to develop little by little, you can improve. And one day you realize that now I don't have to be attentive, be focused on the present moment. Instead, I just flow. It feels like flying on snow and you have your balance there. So that type of achievement you can do with time. So this is a good start. Maybe butt hurts still, you can continue, and maybe after 1 year or so you can send another video and show us the improved skills.
Thank you, Bhante.
Sagar Hamduru sambandhela inno.
අසරයි සාගර ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගන්නවා අපේ ධර්ම සභාවට.
තිරුවන් සරණයි. ඇයිනවද මාව?
එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට හොඳට ඇහෙනවා.
හරි හරි මාතාව පොඩ්ඩක් බලන්න.
ඉතින් අපිට උදව් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ.
හරි හරි.
මොකද ලැබී තිබෙන ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ.
හරි.
එහෙමයි. ඔපන් කරන්න. පළවෙනි වාර්තාව ගරු ස්වාමීන් වහන්සේ පස්වන කමඨහන් වාර්තාව පරයන්ක භවනාව දසුත්තර සූත්‍ර දේශනා මාලාවට සමන් දෙමින් භවනාව කරගෙන යමි. පරහන් තුල පාට් 1-27 ඒ සමග ඇති කමඨහන් වාර්තා දේශන වලින් බොහෝ ප්‍රශ්න
ඉරාකරයි.
ඔව් පත්මනාදී ඇහෙනවට
ඒක මේ ධම්මජීව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා තියෙන හින්දා ඒක කියවන්න ඕනද කියලා පොඩ්ඩක් අහලා බලන්න.
ආ
ධම්මජීව ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු දීලා තියෙනවා ඊයේ.
කියනවාද? ආ හරි හරි. ආ ඒක දෙවැනි කොටස විතරද එතකොට පත්මනාදී මම කියවන්න ඕනේ?
අද ඒක කියවන්න ඕනේ.
නදී මම chat එකේ මට ආපු ප්‍රශ්නයක් කොට chat එකේ.
ඔව් මම ඒක ගත්තා රාජික. එහෙනම් සමිනාස මට සමා වෙන්න ඕනි මම මේ ප්‍රශ්නය ඒ වார்த்தාව ඉල්ලාස් කර ගන්නවා.
හරි හරි.
එහෙමයි සම. ඊළඟ චැප්ටර් සෙක්ෂන් එකේ ආපු ගැටළු ඉදිරිපත් කිරීම අවසරයි. ලොකු ස්වාමීන් වහන්සේගේ මෙල්බර්න් ධර්ම සාකච්ඡාව අසා සිහිය වැඩිම ආරම්භ කළෙමි. ගනුපැදුර යොදාගෙන ඇතුළත සක්මන සිදු කරයි. මුලදී සක්මනේහි පාදයේ තැබීමද පාදයේ එසවීමද සිහි කළෙමි. පසුව පාදයේ එසවීම යැවීම තැබීම සිහි කළෙමි. ධර්ම සාකච්ඡාවේ පරිදි දිගටම සක්මන සිදු කළෙමි. සක්මනේහිදී වෙන වේදනාවක් දැනුණු විට වේදනාව පමණක් මෙනෙහිව නැවත සක්මනට සිත යෙදේ. දැන් පාදයේ තබන විට ඇඟිලි සිට ආරම්භව ලනුපැදුර දැන් පාදයේ තබන විට එංගලිසිට ආරම්භව ලඩුපදුර ගැටීම ගල් ඇනිත්නාක් මෙන් දැඩීම පාදයේ ඔසවන විට විලුඹෙහි සිට නිදහස් වීමේ දැඩීම එසවූ පසු සැහැල්ලු බව දැඩීම මාරුවෙන් මාරුවට මෙය සිදුවේ. දිගටම මෙම සිහිකිරීම සිදු කරයි. බෝහන්සේගේ උපදෙස් පතමි. වර්තාව අවසන් ස්වාමී.
ඒකේ වැදගත් මේ පොයින්ට් එකකට තියෙනවා අර කකුල අරමුණු කරගෙන මේ අරමුණක් වශයෙන් දැනෙද්දී ඒකේ ඇඟිලි තුඩු වලට මේ ලනුපැදුරේ දැනීම් ස්වභාවය නිකන් ගල් යනවා වගේ දැනෙනවා. එතන ඉඳන් පටන් අරගෙන ඊට පස්සේ විලුඹෙන් ඉවර වෙනවා. විලුඹෙන් ඉවර වෙද්දී ඒ විලුඹෙන් ඉවර වෙන දැනීම සැනසීමක් වශයෙන් නැත්තම් ඒක ඒ අරමුණේ නිදහස් වීම සැනසීමක් වශයෙන් හොඳට මේ පුද්ගලයා දැන්ලා තියෙනවා. ඒත් එක්කම ඒක ඔසවාගෙන යද්දී ඒ දැනෙන සැහැල්ලුව හොඳට දැන්ලා තියෙනවා. මෙන්න මේ වගේ අර අරමුණක් ගෙවන් වෙද්දී ඒ දකින ඒ වය නැත්තම් නිරෝධය නැත්තම් ඒ නැතිවීම හොඳ අත්දැකීමක් කරගෙන තියෙනවා. ඉතින් මේක හරි වැදගත්. ඊට පස්සේ හැම දෙයකම මේ වගේ අර වය පැත්ත සමුදේ පැත්ත මෙච්චර කල් බැලුවා. ඒ වගේම පටන් ගද්දිත් අපි සමුදේ බල්ලා තමයි පටන් ගන්නෙ ආනාපානෙ නැත්තම් මේ දැනීම ඒකෙන් පටන් අරගෙන ඊට පස්සේ අර නැතිවීම පැත්තත් හොඳට බලන්න පුරුදු වෙන එක ස්වභාවිකව වෙන්නේ. ඉතින් මේ පස්වෙනි වාතාවරණය හැටියට නැහැ ඒක කලින් එකනේ මේ 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 අත්දැකීමෙත් අර නිරෝධිය බලන ගතිය ඒකට තියෙන සැනසීම ඒකෙන් ලැබෙන සැනසීම හොඳට අත්විඳිනවා. මේ වගේම හැම දෙයකම ඒකකින් පුරුදුනාට පස්සේ හැම දෙයකම අමාරේ ඔක්කොගේම එකම රහ කියලා භාගතුන සඳහන් කරන්නේ නිරෝධය එකම රස හැම අරමුණක්ම හැම දෙයක්ම නැති වෙගෙන යද්දි ඒ දැනෙන ස්වභාවය එකම දැනීම කියලා එකම නිරෝධය තියෙන්නේ. ඉතින් ඒකින්ද ආනාපානෙත් ඔය සක්මනේ වම දකුණෙත් හැම දෙයකම ගත්තට පස්සේ ඔය සමුදේ වගේ මේ ආරම්භය වගේම අවසානියත් හොඳට දැකගන්න මේ වාතාවේ කියලා දිනවා. ඉතින් ඒක වගේම දිගටම කරගෙන යද්දි ඉතුරු ටිකත් ස්වභාවිකවම වගේ වෙයි. මේ ඒකේ දකින්න තියෙන පොයින්ට් එක ඒක තමයි. මොකුත් බලාපොරොත්තුවක් නැතුව වගේ දිගටම හොඳට බැලුවට පස්සේ හැම සමුදයේ පටන් ගැනීමත් හට ගැනීමත් නැතිවීමත් දෙකම හොඳට මේ අදකීමෙන් බලන්න පුළුවන් වෙයි. ඊට පස්සේ නිකම්ම මැද කියන එක අත්විඳින්න පුළුවන්. ඒකට තමයි මුල පුරන්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. ගැටලුවක් නම් පේන්නේ නැහැ.
ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්ස අපිට වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
ඔව් වෙලා තියෙනවද නේද?
එහෙමයි. සම්බන්ධ වී සිටින සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තමගේ භාවනාව ගැටළු සම්බන්ධ ගැටළු තිබෙනවා නම් ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවක් කරගන්න අවශ්‍යයි. ප්‍රෙසන් ඔප්ෂන් එක ක්ලික් කරලා අපි දැනුවත් කරන්න පුළුවන්. කවුරු හරි නිකන් ස්වාමීන් වහන්සේ මගේ පොඩි ගැටලුවක් මේ ස්වාමීන් වහන්සේ අද මේ අපේ මේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ කියපු දෙයක් සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරන්න දේශනාවේදී ස්වාමීන් වහන්සේ කිව්වා අපි දැන් අර මූලික කමඨාන ලෙස ආනාපානය අරගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා ඒක නැති වෙලා යනවා ඉතින් මුලින් නැති වෙලා යනකොට බය වෙනවා එහෙම දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ එතනදී ඇත්තටම මට මේ දැන් ආනාපානය තමයි මාත් මුලින්ම පටන් ගත්තේ ගොඩ කාලෙක ඉඳලා. අමතර දිගෝස්ම කෙටිගෙන යනවා ඊට පස්සේ ගන්න උස්ම නේ පිට කරන්නේ එතනයි අනිත්‍ය කියලා එක අත්තම ස්වාමීන් වහන්සේ කවදාවත් හිතුන්නේ නැහැ. දැන් අද එතන ඉඳලාම අනිත්‍ය දකින්නයි කියන එක අර දැක්කේ නැහැ. නමුත් ආනාපානය ගිවි ගිහිලා නැති වුණාම තමයි අනිත්‍ය කියන එක මට නිකන් අර නිකන් ලයිට් එකක් දැක්කා වගේ දැන් එකපාරටම මතක් වුණේ ස්වාමීන් වහන්සේ. නමුත් අපි හිතන්නේ ඔව් ආනාපානේ සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕනනේ කියලා. නමුත් අර පටන් ගත්ත වෙලේ ඉඳලාම අනිත්‍ය තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. අපි දැක යන්නේ.
ඔව් ඒක මේ හැම දෙයකම පටන් ගත්තා නම් එතන ඉඳන්ම එතනම ඇත්තටම ඉවරයක් තියෙනවා. ඒ මට්ටමටම වේගෙන් මේක දකින්න පුළුවන් නම් එතනම ඉවරයක් තියෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට මේක චිත්තක්ෂණයට වෙනස් වෙවි යන්නේ. ඒක තප්පරෙන් තප්පරයට වෙනස් වෙවි යන්නේ. ඒක විනාඩියට වෙනස් වෙයි. ඒකට අර ඒක දකින්න තරම් අපේ සමාලාවට සතිය නැහැ. නැත්නම් අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අර ඒකින්දම අපේ දැන් ජීවිතයේ දැන් මැරෙනවායි කියන එක අපිට තේරෙන්නේ නැහැ. මොකද මේ උච්චර මේ මැරෙන කට්ටිය දැකලා අපිට ඒක අර කාලයත් එක්ක ටික ටිකනේ වෙනස් වෙන්නේ. ඒකත් එක්ක ඉතින් අර මැරෙනවයි කියන එක අන්තිමට තමයි පත්තු වෙන්නේ. ඉතින් දැන් ගත්තට පස්සේ ශනික මරණය ගත්තට පස්සේ දැනුත් මැරෙනවා. ඉතින් ඒක දැක්කට පස්සේ ඒක තමයි දකින්න ඇත්තටම ඕනේ. ඒක තමයි ඔය සතිය හරහා අරගෙන ඔය මට්ටමට හරිගෙනත් පෙන්නන්නේ අපිට. අඩු ගානේ ඕමවත් වෙනසක් දැක්කේ නෑනේ. ඉතින් ඒකට අර අනිත්‍යයි කියනවට වඩා ඔය විදිහට අනිත්‍ය දකින්න එක මේ මං හිතන්නේ කොච්චර හිතට වදිනවද.
භාවනා පටන් ගත්තු මුලින් කාලේ ඉතින් බණ අහනකොට කියන සමාද අනිත්‍ය දකින්න කියන මං ඉතින් කල්පනා කරා මොකේද අනිත්‍ය දකින්නේ, මොකක්ද අනිත්‍ය කියලා ඉවරලා.
ඉතින් ඒක තේරි තමයි ඒක පේදිත් තේරෙන්නේ නැහැ මේ අනිත්‍යයි කියන එක. අර වෙනස් වීම කියන එක කිව්වට පස්සේ ආහරි වෙනස් වීම හරි ඔව් වෙනස් වෙනවා තමයි මේක. ඉතින් කියන්න දෙයක් කියන එක. නමුත් ඒකේ ලොකු කතාවක් තියෙනවා. මොකද අපි වෙනස් වෙන්නේ නැහැ කියන එක තුලනේ අපි ජීවත්
වෙන්නේ. රාජිකා කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ අපිට ගැටළු ඉදිරිපත් කරන්න.
හොඳයි, කියන්නේ හොඳට තේරෙනවා කට්ටියන්ට. බණත් හොඳයි කුසලගේ. හැම වැඩේ ලස්සනට යනවා ඉතින් නේද ප්‍රශ්න.
එහෙමයි.
එහෙනම් අපි වැඩසටහන ඉවර කරමු. බන්දුල මහත්මයා ඉස්සර.
බන්දුල මහත්තයාට අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්ස. මට මේ ප්‍රශ්නයකට වඩා මේ පැහැදිලි කර ගැනීම. දැන් ස්වාමීන් වහන්ස මේ අපි සක්මනක් කරගෙන යනකොට එහෙම එතකොට අපි දැන් සමහරක් වෙලාවට සමනත හිතේ පටන් ගැඹු වෙලා විඳලම විසිරීම තියෙනවා. එතකොට සමනත දැන් අපිට මට තේරිච්ච දෙයක් වැටිච්ච දෙයක් සමනත ඒ වම දකුණ ඒ යනවා ඒකම හිතත් විසිරෙනවා වටපිටාවේ සද්දත් ඇහෙනවා. එතකොට සමනත ඒ වුණත් මම දකුණට ගේන්නත් බෑ සිහිය. ඉතින් ඒක න ටිකක් බලනකොට ස්වාමීන් වහන්සේ තේරුණේ මේ අපි හිත කොච්චර වුණත් කැමති අර කතාව ගොතන එකට තමයි ඒ මේ මම දකුණ කියන්නේ අරමුණට එච්චර ඒකට කැමැත්තක් නැහැ. ඒක අකමැත්ත හින්දා හිත කැමති මේ පුළුවන් තරම් පිට දුවනේවට අතීත අනාගත හිතන්න දේවල් එක ඉදිරියේ ඉන්න. ඉතින් ඒක තමයි ඒකේ ඒ ගැන හිතනකොට මේ මේක තියෙන ගැටලුව වෙලා තියෙන මේ වර්තමාන මොහොතේ තියෙන අකමැත්ත කියන එක කියලා මට යම්කිසි දැනීමක් වැටහුණා. මේ කියන්නේ වර්තමාන මොහොත අපි කොච්චර අකමැතිද කියලා. ඒ අකමැත්ත හින්දා හිත කැමති බාහිරේ දුවන දේවල් වලට එහෙනම් පොඩක් වංශයෙන් අදහසක් දැනගන්න කැමතියි.
ඕ ඒ තමයි දැන් අපේ දැන් අම්මට කතා කරලා කියනවා මේ දැන් ප්‍රශ්න ඉවරයි නේ, දැන් ඔය අක්කලගේ ළමයි අක්කලටම බලා ගන්න දීලා මේ ඇවිල්ලා භාවනා කරන්න කියලා. ඉතින් ගත්තාම අම්මගෙන් ආපුවම ඇත්තටම එන්න කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අම්ම කියන්නේ නෑනේ ඉතින් බෑනේ ඉතින් එහෙම කිව්වට දන්නවද මේ ළමයි බලන්න කවුද ඉන්නේ කියලා. අර මම බලපුවාම දැන් ඊට පස්සේ මම කියන එක පොඩ්ඩක් නැවැත්තුවා. මේ يعني එතකොට අම්මට මාත් එක්ක කතා කරන එකත් ලොකු ප්‍රශ්නයක් නේ. එතකොට මේ මොකද මම භාවනා කරලා මට කෝල් කරනවා නම් භාවනා කරලා විතරක් කෝල් කරන්න කිව්වට පස්සේ කෝල් නොකර ඉන්නවා. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් රිලීස් කරලා ඉතින් හරි කමන්නේ නැහැ කැමති දෙයක් කරගෙන ඉන්න කිව්වට පස්සේ මම දැක්කේ අර මේ ගොඩාක් පිරිසකේ ඇත්තටම භාවනා කරන්න ඕන නිවන් දකින්නත් ඕනේ. හැබැයි ඉතින් අර 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 තියෙන ප්‍රශ්න ටික එක්ක නිවන් දකින්න ඕනේ ගතියක් තියෙනවා. ඒ කියන්නේ එයාලට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්නේ ඉදදී ඒකට තියෙනවා කැමැත්ත. ඒ දුකට තියෙනවා පුදුමාකාර කැමැත්ත. ඒ හිත විසිරෙන ස්වභාවයට අර මේ මේ මොනවා හරි ප්‍රශ්න වලට මේ මොනවදෝ කැමැත්තක් තියෙනවා. ඒක ඒක නැත්තම් නිකන් අර උම්මලකඩ නෑ වගේ මොකද්දෝ අවුලක් තියෙනවා. ඉතින් එහෙම ඒ ගොඩාක් අය ඉවන් දකින්න තමයි ඉතින් එන يعني ලොකු කතන්දර කියාගෙන එනවා ආරන්නේට. ආරන්නේට ආවට මේ සතියකට පස්සේ ඇවිල්ලා අම්මලා සතියක් යන්නෙත් නෑ. දවස් 3-4ක් යද්දී ආයෙනවා මේ පොඩ්ඩක් මේ ගෙදර ගිහිල්ලා එන්නද කියලා අහනවා. ඉතින් ආවම ඇයි යන්නේ, මොකද්ද ප්‍රශ්නේ, මෙහෙ මොකක් හරි කවුරු හරි මොනවා හරි කිව්වද කියලා නෑ. එහෙම අවුලක් නෑ. මේ මොකද්ද මේ පොඩි එපාවීමක් තියෙනවා. මේ මම පොඩ්ඩක් ඕකටත් ගෙදර ගිහිල්ලා එන්නම් කිව්වට පස්සේ මන්නම් නවත්තන්නේ නෑ. හරි ඕක උඹටත් නෙමෙයි කාටත් පොදුයි, මේ ඉන්නවනම් ඉඳපන් නැත්තම් ඵලයන් කිව්වට පස්සේ ගිහිල්ලා අනේ ආ එනවා. නමුත් අර එයාලගේ හැම කෙනාගේ මපෙන් උනත් අපේ උනත් කාගේ උනත් ගත්තට පස්සේ අර අර දැන් ප්‍රශ්නයක් ඔළුවට ආවට පස්සේ කවුරු හරි බැන්නට පස්සේ ඒ බැන්නේ එක ඒ දිගට යනවනේ. ඉතින් ඒ තමන්ට කැමති නම් ඉතින් මේ මේ ඒක අවශ්‍ය නැත්තම් අතරින්න පුළුවන්. ඒ තරහත් අතරින්න පුළුවන්. එයා බැන් එකත් අමතක කරන්න පුළුවන් නෑ. අර 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 බැන් එක ආය වමාරා කන්න මොනවාද ආසාවක් තියෙනවා. නැත්තම් ඒකට නැවත නැවත බයින්න, නැත්තම් ඒකට පලිගන්න, නැත්තම් ඒකට මොනවා හරි හින්ට් එකක් හරි ගහන්න මොනවාද යටින් යනවා ඒකට තියෙන කැමැත්ත. ඉතින් අර වාහනයක් යද්දි නිකන් වින්ස්ක්‍රීන් එක බලාගෙන යද්දි අවුලක් නෑ. ලයිට් කණ්ණාඩියෙන් බලපුවම අතීතේ වෙන්නේ ලයිට් කණ්ණාඩියමයි බලවලා යන්නේ. ඉතින් අර ඒ විසිරෙන එකට තියෙන කැමැත්ත තමයි අර මුලින්ම භාවනාව නිකන් කවුරු ආදුනිකයෙක් වේවා මේ ප්‍රවීණයෙක් වේවා පටන් ගද්දිම අර විසිරෙන ස්වභාවයට තියෙන කැමැත්තක් ඒකේ තුලම දුවන ගතියක් ඒකේ තුලම කැරගෙන ගතියක් තියෙනවා. එතකොට අර අරමුණට හිත තියද්දී පොළාපයින ගතියක් තියෙනවා. නිකන් ඕක මෙනේ කරන්න ඕනේ නැ උන්නේ නිකන් ඉන්න ඕක නිකන් පේනවා නම් ඇති නේ කියලා අර නිකන් ඒකට යන ගතිය අඩුයි. ඉතින් ඒක අර කාම දන්හාවට තියෙන මේ මේ ආසාවම තමයි තියෙන්නේ. හැම දෙයකම ඒකත් එක්ක තමයි ද්වේෂයක් හටගන්නේ, ටිකක් තරහක් හටගන්නේ මේ අරමුණට හිත දාන්න. හැබැයි අරමුණට හිත දාලා අර ටික හිමීට හිමීට ගෙවන් වෙද්දී ඔන්න අරමුණට ටිකක් ආසාවක් එනවා. අරමුණට ටිකක් ආසාවක් ආවට පස්සේ ඒකට ඔන්න එනවා ඒ අරමුණීම පැවැත්මට පුදුමාකාර කැමැත්තක් තියෙනවා. ඔන්න ඊට පස්සේ අර චුට්ටක් බව දන්නව පැත්තට ඇවිල්ලා අර අරකම නැවත නැවත එනවා නම් බොහොම හොඳයි. ඒකෙම ඇලිලා හිටිනවා. ඊට පස්සේ ඔන්න චුට්ටක් අරමුණ එහෙමෙහෙ වෙද්දි හරි අමාරු. නැත්නම් අරමුණ නැති වෙලා යද්දි, අරමුණ බොඳ වෙලා යද්දි, අරමුණ ගෙවන් වෙලා යද්දි අන්න ටිකක් මේ ටිකක් අප්සෙට් යනවා. ඊට පස්සේ ඔන්න මේ අරමුණු නැති ස්වභාවයක්වත් අධික අන්තිද්දොත් එහෙම ඒකට ඔන්න ටිකක් බය ඇතිනවා. ඊට පස්සේ ඒ අරමුණට තියෙන කැමැත්ත. ඊට පස්සේ ඒකෙනුත් මිදිලා අර අරමුණු නැති ස්වභාවයට ගියාට පස්සේ ඔන්න ඒකටත් කැමැත්ත ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර තණ්හාව ඔය හැම තැනම බෙදිලා යනවා. අපිට තියෙන්නේ ඒ මොකුත් නොකර නිකන් ඉති ඔය තුනේම කැරකි කැරකි යන්නේ. අරමුණු තියෙන ස්වභාවය අපිට හම්බෙන, අරමුණු නැති ස්වභාවය හම්බෙනවා, ආයේ කාම විතර්ක ටික හම්බෙනවා. මේ ටික රොටේට් වෙවි යද්දි මේ මේ අර තමන්ගේ තියෙන තණ්හාව කෝකටත් එල්ල වෙනවා. වෙනස් වුණාට පස්සේ ටික වෙලාවක් යද්දි ඒ තියෙන පද්ධතියට ඔන්න කැමැත්තක් එනවා. ඊට පස්සේ ඒක ඔන්න ඒකට ටිකක් අපිරිය වෙද්දි ඔන්න වෙන ඒකට කැමැත්ත ආපුවාම විභව තණ්හාව ඇවිල්ලා ඔන්න ඒ දේවල් වලට ඕම කැරෙක් කැරෙක් යද්දි අර තණ්හාව කොහෙත් වැඩ කරනවා. ඉතින් අර මේ හැම දෙයක්ම පාවිච්චි කරන්නේ අන්න අර තණ්හාව කඩා ගන්න කිව්වට පස්සේ හරි අමාරුයි ඒක ටිකක් දිරව ගන්න. නමුත් මේ ඔය ස්වභාවයේ ආරණ්‍ය ගත වුණත් හැම තැනකදීම තියෙන්නේ ඕක. ඉතින් අර මේ විසිරිච්ච ස්වභාවයට අකමැති කැමැත්තක් තිබ්බට ඊට පස්සේ අරමුණට ආවට පස්සේ ඒකට අකමැති. ඉතින් ඕ වගේ අර අර අතින් අතට ගිනි බෙලල මාරු කරන සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ අර ඒ ටික බලාගෙන ඉඳීම පමණයි. බලාගෙන ඉද්දි තේනවා මේ එන්න විවේකයට බර ගතියක්. අර ඇත්තට අර ප්‍රශ්න වලට අත දාන්නේ නැති ගතිය. වැඩිපුරම මේ මේ අන්ත දෙකට යන අඩු ගතියක්. ටිකක් මැදට එන ගතියක් මේ කාලයක් යද්දි තමයි වෙන්නේ. අවුරුදු ගානක් යද්දි තමන්ට තේරෙනවා කොච්චර තරම්ම පිස්සු ගෙලින්නෙත් නෑ. නමුත් ඒ සිතුවිලි ටිකම තියෙනවා. නමුත් එච්චරම වැලියු එකක් දෙන්නේ නෑ. පොඩ්ඩක් විවේකයට බර ගතියක් චුට්ටු චුට්ටු හැදීගෙන එනවා. ඉතින් ඒක තමයි කාගෙත් වෙන්නේ.
එහෙමයි සාරංශ වාසි හොඳටම පැහැදිලි කිරීම කරා. පොඩි අතුරු ප්‍රශ්නයක් එකම සඳහන්ක දැන් වාසි සඳහන් කර විදිහට ඒ තණ්හාව කියන එක එතකොට ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදාවේ මුල් ඉඳලම තියෙන දෙයක් නේ ස්වාමීන් වහන්සේ කියන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම ඒක 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 ඒ තණ්හාව අපි හිතනවා යම් කිසි මට්ටමකට හිත මේ තැම්පත් කරගත්තාම හරි කියලා. නෑ තැම්පත් කරපු එකටත් තණ්හාවක් ඇති වෙනවා. මේ අරමුණු තියෙන ස්වභාවයටත් ඇතුළත කතන්දරයක් හදනවා, අරමුණු නැති ස්වභාවයටත් ඇතුළත කතන්දරයක් හදනවා. කොහොම කරත් කතන්දරයක් හදනවා ඇතුළේ ඉන්නේ කියලා. ඉතින් ඒකෙදි හොඳට බලපුවම අර කතන්දරේ නැතිව ගියාට පස්සේ ඇත්තටම මේක මේ ගත්ත අත්දැකීමවත් කියාගන්න වචන නැහැ. එතකොට මේ විඥානේ ඇත්තටම අසරණ වෙලා. එතකොට අන්න තැන. එතකොට ඒකට පොඩ්ඩක් අපි අකමැති, ඒකට ඒක නිකන් වැරදුනා වගේ ඒක නිකන් අප්සෙට් එතෙන්ට යද්දි. නමුත් මේ මේ එතෙන්ට ඇවෙනවා. එතෙන්ට ඇවෙනවා. ඉතින් ඒක තමයි පටන් ගද්දි තියෙන තණ්හාවම තමයි එන්න එන්න මේ මේ සිවුම් වෙන දෙයටත් සිවුම හටගන්නේ.
සමනසෙත ඒකේ මේ වාසිය
අවසාන ප්‍රශ්නේද?
අවසාන ප්‍රශ්නේ. ඒක ඒකේ සමස දැන් අපි හිත ඇතුලෙන් කියනකොට දැන් මමයා කියනවද නැත්නම් මේක ඇත්තටම ප්‍රඥාව දැන් ඉගෙන සොන්ද දැන් සක්මනම ගමුක සක්මනේ හොඳට ඇවිදිනවා. ඔන්න එක පාටම ඉතින් තේන හොඳට සකස් වුණා සතිය පිහිටියා. ඔන්න ඒකම දැන් හිතනවා ආ දැන් වේගය දැන් අඩු කරන්න ඕන SMS දාන්න ඕන. දැන් එහෙම ස්වාමිනෝසේ දැන් එක අල්ලන්න පුළුවන්ද මේ මමයාද කියන්නේ නැත්නම් මේක ප්‍රඥාවද කියන්නේ?
ඇතුලේ කතාව කොහොම ගත්තත් බර වැඩිපුර ප්‍රමාණයක් කරන්නේ අර අර පැහියම තමයි. ඇතුලේ ඉන්න මෝඩයම තමයි කියන්නේ. දැන් ඉතින් ඇත්තටම ගත්තට පස්සේ ස්වභාවිකව වෙනවනේ. ස්වභාවිකවම ස්ලෝ වෙන එකත් වෙනවා, ස්වභාවිකවම අරමුණ මේ දැනීම නොදැනීම දෙකම සිදු වෙනවා. එතකොට ඇතුළින් ඉන්නේ කෙනා ගොඩක් වෙලාවට හොඳක් හෝ නරකක් හෝ කිව්ව දෙකම ගන්නේ සංස්කාර වලට දෙකෙන්ම දුක හට ගන්නවා. හැබැයි ඒ කියලා අපිට ওই දෙකම මුලින් අතාරින්න බෑ. අන්ත දෙකම මුලින්ම අතාරින්න බෑ. නමුත් ඒකේ මැද අල්ලා ගන්න ඕන මෙයා මොකද්ද මේ ඇතුළින් ඉන්නේ කෙනා කියන්නේ. ආ හරි දැන් ඔයාට ස්ලෝ කරන්න දුන්නා. ආ හරි ඕන්න ස්ලෝ කරා. හරි දැන් මොකද්ද ඔයා කියන්නේ? දැන් පොඩ්ඩක් ස්පීඩ් කරන්නකො කියලා කොහොම කරත් ඇතුලේ ඉන්නේ කෙනා මේ දෙපැත්ත කොටවන ගතියක් තියෙනවා. ඒ කියන්නේ එයාම තමයි කියන්නේ මදුරෙක් ආවට පස්සේ මරන්න කියලා. ඊට පස්සේ යාම තමයි අහන්නේ මදුරුවා මැරුවේ කියලා. ඉතින් කෝකද මමයා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ඇතුලේ ඉන්නේ කෙනා කොහොම කරත් හදන්නේ මම සහ මම නොවන කියන කතන්දරේ තමයි හදන්නේ. ඒ හදන තාක්කල් ඇතුළත ඉන්න එක කොහොම කරත් රවට්ටන එක තමයි අපිව කරන්නේ. අවිද්‍යාවට ලක් කරන්නේ. ඉතින් ඒකින් තමයි සබ්බේ සංඛාරා දුක්ඛ. අය මුකුත් නැහැ ඇතුළේ හැදෙන සංස්කාර, ඇතුළේ හැදෙන කතා සියල්ලම දුකට හේතු වෙනවා. සියල්ලම වෙනස් වෙනවා. මේ පාගියදී මේ ඕනේ කියලා. අන්න ඒ වගේ දෙපැත්ත පටලවන ගතිය කොහොම කරත් අරමුණේ හැම තැනකම තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ඒක එකපාරට නැති කරන්න බෑ. හැබැයි ඒක දැක ඉන්න තමයි තේරෙන්නේ අකෝ මේ ඇතුළින් එක මොනවා කිව්වත් වචයක් කියන. ඇතුළේද කතාවේ හැදුවහම මොනවා කරත් කොහොම හරි පැහිගමක්මයි හදන්නේ. මම යමයි උලුප්පන් හදන්නේ. නමුත් ඇතුළත මේ නුවණ වැඩ කරන මොහොතක් තියෙනවා. ওই ටික දකින්න වෙලාව සහ ওই ටික දැක්කට පස්සේ දෙන අර්ථකථනයක් තියෙනවා. ඒක අනුමාන ඥානවලින් ඒක මේ ඇතුළතින් මේ හට ගන්නවා. නමුත් අපි කියලා මම කියලා හදන කතන්දර ඔක්කොම දුක පිණිසම හේතු වෙන්නේ මේ ඉතින් මුලින් අපි ඒක මොකවත් නොහද ඉන්නේ නැහැ. මුලින් අපුඤ්ඤාවිදංසාර වලින් පුඤ්ඤාවිදංසාර වලට එනවා. ඒකනේ අපි භාවනා කරන්නේ. ඒකනේ අපි මල් පූජා කරන්නේ නැත්නම් මොන හරි දෙයක් ආගමක් අදහන්නේ. ඊට පස්සේ තමයි එතනින් එහාට තමයි වැඩ ටික තියෙන්නේ. එතනින් එහාට යන වැඩ ටික තමයි ඔය මේ භාවනාව හරහා වෙන්නේ. ඉතින් ඒකෙදී ඔය මමයා හැදීම සාන හැදීම දෙකම සිදු වෙනවා. ඉතින් අර මමයා ටිකක් ගැළවෙන තැනදී කට්ටියට ටිකක් ඔක්කාර එනවා. ටිකක් පිළිගන්නේ නැති මට්ටමකට යනවා. මොකද්ද උනේ කියලා හොයාගන්න බෑ. ඉතින් ඒක මුලින් එක්ස්පීරියන්ස් කරෙන්න බැරි වුණාට අත්දැකීමෙන් ඒක විඳ ගන්න බැරි වුණාට එන්න ඒ පැත්තට අත්දැකීම් ටික බහුල වෙන ගතියකින් තමයි තේරුම් ගන්න පුළුවන්. ඒක මෙතනදී මේ ඉර ගහලා පෙන්වන්න බෑ ඔය කිසිම කරුණක්. ධර්මයේ දින කිසිම කර්මයක් මෙන්න මෙතනින් තමයි විරිය නවදින්නේ. මෙතනින් තමයි සතිය පටන් ගන්න. මෙතනින් ධම්මවිද්‍ය පටන් ගන්න. මෙතනින් තමයි මම කියන එක ඇති වෙන්නේ. මෙතනින් තමයි මම යන ඇති වෙන්නේ කියලා ඉරක් ගහන්න බෑ. හැබැයි යෝගාවචරය කියද්දි තේරෙනවා හරි මෙයා මේ මම යා නැති තැනකට යන්න උත්සාහ ගිහිල්ලා තියෙනවා. නමුත් මෙයා යන්න දීලා නැහැ. නැත්තම් මෙයා ගිහිල්ලා තියෙනවා. මෙයා බය වෙලා තියෙනවා. නැත්තම් මෙයා ගිහින් එතන මෙයාට මේ ව්‍යාකරණ දාගන්න බෑ, කතා කරලා කියන්න බෑ. අන්න ඒ වගේ එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තනුව ඒක ඒක කියන්න පුළුවන්. එයා ඒකම එයාටම අත්විඳින්න පුළුවන් මොනවා නැති වුණත් එතෙන්ට තමයි යන්නේ. ඉතින් අර බය බය තමයි තියෙන්නේ හැම දෙයකටම එතෙන්ට යන්න. නැත්තම් මේ පාලනය කරන්න හදන්නේ, කන්ට්‍රෝල් කරන්න හදන්නේ මේ ඇතුළත තියෙන බයයි. ඔන්න ඔය බය චුට්ටි 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 නැති වෙලා අර ස්වභාවික ගලණේ ඊට දෙද්දී එතන කරන්නෙක් නැහැ, කියන්නෙක් නැහැ, කියන්න දෙයක් නැහැ, කීයක කාටවත් කියලා වැඩක් නැහැ, ප්‍රකාශයක් කරලත් වැඩක් නැහැ. හැබැයි හේව් එකෙත් කරන්න අපි ටික ටික හුරු වෙනවා.
එහෙමයි සමනස, බොහොමත් මේ බොහොමසක් තමයි ලස්සන පැහැදිලි කිරීම කරා තෙරුවන් සර්.
හරි,
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, චැට් එකේ තව ප්‍රශ්නයක් ලැබුණා තියෙනවා ඉදිරිපත් කරන්න අවසරයිද?
ඔව්.
ආනාපාන සතිය සිදු කරන විට ගැටෙන ස්ථානය සිහි නොවී හුස්ම ගන්නා විට සීතලද, පිටවන විට සීතල අඩු බවද වැටහේ. කය පිළිබඳව වැටහීමක් නැත. සිහියෙන් ආහාර ගන්නා විට රසට වඩා ආහාරයෙහි උණුසුම් සීතල බවද වැටහෙයි. තවද ආහාරෙහි ගැටීම සිහිවේ. ආනාපාන සතියට අදාළව ඉදිරියට කුමක් කළ යුතුද උපදෙස් පතමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
ඕ ඒ ආනාපානයේ දැන් ඔය වගේ මුලින් මුලින් දැනෙන දැන ටිකේ හොඳට බලන්න ඕනේ. මේ තව තව වෙනස්කම් පේන්න ගනි. ඒකේ තියෙන දිග කෙටි බව, ඒකේ තියෙන රළු සියුම් බව, අපහසු පහසු බව, සැහැල්ලු ගොරෝසු බව, මේ වගේ ගොඩාක්. ඔය මේ සීතල ඇතුල් වෙන එකේ සීතල වැඩි ගතියත්, සීතල පිට වෙන එකේ සීතල අඩු ගතියත් වගේ මේ වගේ වෙනස්කම් හොඳට දකින්න දකින්න අපි මේ හටගන්නේ එකේ හොඳ මේ මාස්ටර් වෙනවා. නැත්තම් හොඳ අත්දැකීම් ටිකක් අපිට ලැබෙනවා මේ සමුදේ පැත්තේ, නැත්තම් මේ හට ගැනීම පැත්තේ, නැත්තම් මේ ආනාපානේ මොන වගේද, ආනාපානේ හට ගැනීම මොන වගේද, මෙන්න මේ ටික හොඳට බලන්න 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 ඒක තුල ආයේ නො මේ බලන්න දෙයක් නැති මට්ටමට එනකම්ම නැත්තම් මේක මේක තමයි මේ වෙන්නේ කියන එක හොඳට මේ හොඳ අත්දැකීම් ටිකක් ගන්න තමයි ඊට පස්සේ තමයි ඒක තුල හොඳ ස්ථාවර ගතියක් ඇති වෙලා අන්න ඒ පදන මූදේ ඉඳන් තමයි බලන්න පුළුවන් හොඳට මේ නැති වෙන පැත්ත ස්වභාවිකවම ওই ටික වෙනව. ඇත්තටම කියලා කරන්න දෙයක් නැහැ. ওই ටික දිගටම කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අර එnde end කාලය වැඩි වෙයි. මේ තැන් තැන් වලින් සතිය අහුවෙන්න පුළුවන්. කෑම කද්දී ඊට පස්සේ ওই දිනදා වැඩක් කරද්දී කතා කරද්දී කාත් එක්ක හරි එකපාරට සතිය අටගෙන එතකොට ටිකක් පොඩ්ඩක් මොකද්ද නිකන් වෙයි අමුත්තක් නිකන් යකෝ මම මේ මොකද්ද කරන්නේ, කොහෙද යන්නේ, මොනවද මම මේ කියන්නේ, මම මෙතන වැරදුනා නේද කියන එක සතියෙන් පෙන්නලා දෙයි. නමුත් ඒක පිළිබඳ මේ තරහ ගන්න නැතුව, ඒක පිළිබඳ කලබල වෙන්නේ නැතුව හොඳට මේ සතියෙන් මේක පෙන්නලා දුන්නේ ලොකු දෙයක් කියලා ඒකට අනුග්‍රහ කරගෙන යෑම තමයි මේ කියන්න තියෙන්නේ. ඉතින් ඉදිරියට තව තව විස්තර ඕකේ දකින්න හම්බෙයි. ඉතින් අර විස්තර වලට සාදරයෙන් නැත්තම් මේ වෙනස් වීමට කැමැත්ත ඇතුව හොඳට වෙනස් වෙන්නේ මොකද්ද, වෙනස් වුණාට පස්සේ මොකද්ද කියන එක හොඳට නිරීක්ෂණය කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක වෙනවා. ඉදිරියටත් මේ කරන්න දෙයක් නැහැ. ඔහොම අනුග්‍රහ කරගෙන යන්න කියන එක තමයි, කාලය වැඩි කරන්න කියන එක තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං ඒ උපදේශ වලට. අපිට තව කවුරුවත් අතුස්සලා කතා කරන්න කැමැත්ත දක්වලා නැති නිසා අපි වැඩසටහන මෙතනින් අවසන් කරමුද ස්වාමීන් වහන්සේ?
ඔව් නේද, අපිට අද දවසේට ප්‍රශ්න ඉච්චයි වගේ.
එහෙමයි
ස්වාමීන් අපි නවත්තන්න පුළුවන්.
මයි පත්මනන්දට මම ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කරන අද වැඩසටහන අවසන් කරමු කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස.
දරුවන් සල්හායි.
අපිට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ධම්මකසල ස්වාමීන් වහන්සේගෙන් අසන්නට ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේලා දෙදෙනාම අපගේ මේ සතිය පිහිටීමට සම්බන්ධ ප්‍රශ්න ඉතා සාර්ථකව අපට විසඳලා දුන්නා. ඔබ වහන්සේලාටත් අපට මේ අවස්ථාව ලබා දුන්න ගරු නායක ස්වාමින් වහන්සේටත්, ඒ වගේම අනෙකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පිනෙන් ඉතා දීර්ඝ කාලයක් ජීවත් වීමට ලැබේවා, නිරෝගීව ජීවත් වීමට ලැබේවා. එමෙන්න මේ සසර ගමන ඉක්මනින් කෙලවර කර ගැනීමට ලැබේවා. අප හා සම්බන්ධ වන මේ සියලුම දෙනාගේ මේ සසර ගමන මේ හේතුවෙන් කෙලවර කර ගැනීමට, ඉක්මනින් කෙලවර කර ගැනීමට හැකි වේවා. මම දෙවියන්ට පින් දීම සඳහා ගාථා කියන්නම්. දෙවියන්ටත් පින් කැමති සියලුම සත්ත්වයන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාජම් හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං